හොඳයි, අපි වත්තුපම සූත්‍රය කරන්නේ. වත්තුපම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ අනාථපිණ්ඩික සිටු විසින් කරවල ලද ජේතවන නම් විහාරයේ වාසය කළේ. එකල්ලි භාගතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂූන්ට කතා කළා. ස්වාමීනි, ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මහන්නි, යම්සේ කිලුටුව මනවැඳුනා වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍රය රිදිසායම් කරන්නෙක් නිල් පාට කිරීම පිණිසෝ, රන්වන් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් පොවන්නේද? ඒ නරක පාට ඇත්තක්ම වන්නේ, අපිරිසුදු පාට ඇත්තක්ම වන්නේ. ඊට හේතු කවරේද? මහන්නි, වස්ත්‍රය අපිරිසුදු වෙවෙන්නේ. මහන්නි, පරිද්දෙන් සිත කිලුටුව කල්ලි දුගතියට කැමති යුතුය. ඒ කියන්නේ රෙද්දකට ඩයි දාන්න යනවා නම් ඒ රෙද්දේ කුණු තියෙනවා නම් ඩයි අල්ලන්නේ නැහැ. ආන්නේ වගේ තමයි, කාගේ හරි සිත කිලුට නම් දුගතිය තමයි කැමති වෙන්න පුළුවන්. මහන්නි, යම්සේ පිරිසුදු බබලන්නා වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍රයේ රෙදිසායම් කරන්නෙක් නිල් පාට කිරීම පිණිසෝ, රන්වන් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් පොවන්නේද? ඒ හොඳ පාට ඇත්තක්ම වන්නේ, පිරිසුදු පාට ඇත්තක්ම වන්නේ. ඊට හේතු කවරේද? මහන්නි, වස්ත්‍රය පිරිසුදු බැවි. මහන්නි, ඉපරිද්දෙම සිත නොගලට වූ කල්ලි සුගතියට කැමති යුතුය. මහන්නි, සිත කෙලසන්නා වූ පාප ධර්මය කවරුද? අවිද්‍යාව නම් වූ විසඹ ලෝභය හිත කෙලසන්නේ, ව්‍යාපාදය හිත කෙලසන්නේ, ක්‍රෝධය හිත කෙලසන්නේ, උපනාහය හිත කෙලසන්නේ, මක්කේ හිත කෙලසන්නේ, පලාසේ හිත කෙලසන්නේ, ඊර්ෂ්‍යාව හිත කෙලසන්නේ, මසුරුකම හිත කෙලසන්නේ, මායාව හිත කෙලසන්නේ, සටබව හිත කෙලසන්නේ, තම්බය හිත කෙලසන්නේ, සාරම්භය හිත කෙලසන්නේ, මානිය හිත කෙලසන්නේ, අභිමානී හිත කෙලසන්නේ, මදය හිත කෙලසන්නේ, ප්‍රමාදය හිත කෙලසන්නේ. තථාගතයන් වහන්සේ කාරණා 16ක් දේශනා කළා. මහන්නි, මහානතෙම අවිද්‍යාව නම් වූ විසම ලෝභය හිත කෙලසන්නේ මෙසේ දැන හිත කෙලසන අවිද්‍යාව නම් වූ විසම ලෝභය දුරු කරයි. ඒ විදිහට පෙන්වන මේ ව්‍යාපාදේ, ක්‍රෝධේ, මක්කේ, පලාසේ, ওই විදිහට ප්‍රමාදී දක්වා මේ කාරණා ඒ 16න් පහ කරනවා කියලා. මහන්නි, යම් කාලක පටන් භික්ෂුව විසින් අවිද්‍යාව නම් වූ විසම ලෝභය හිත කෙලසන්නේ දැන හිත කෙලසන අවිද්‍යාව විසම ලෝභය නැති කරන ලද්දේ වේ. අභිජ්ජා විසම ලෝභෝ චිත්තස උපක්ලේශෝ. එතකොට ඒ අභිජ්ජාව කියන එක අපි ටිකකට ඉස්සෙල්ල බැලුවා. මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියලා ගන්නවා නේද? එතකොට දැන් ඒ අභිජ්ජාව කියන එක ලකුණු කරන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එකේ. මේ ඩයග්‍රෑම් එක හැදිලා තියෙන්නේ ඕගොල්ලෝ දැන් ටිකකට ඉස්සෙල්ල බලපු ධර්මයේ කොටසක් අරගෙන. බලන්න, කබලින්කාර ආහාරේ කාරණා 10ක් තිබුණා. ඒකෙන් අපි හතරක් ලකුණු කරලා තියෙනවා. කබලින්කාර ආහාරේ කාම උපාදානි, කාමෝගේ රාගසල්ල. ස්පර්ශ ආහාරේ සීලබ්බත උපාදානි, භවෝගේ දේශසල්ල. මනෝ සංචේතන ආහාරේ දික්ටි උපාදානි, දික්ටියෝගේ දික්ටිසල්ල. විඥාන ආහාරේ අත්වාද උපාදානි, අවිද්‍යාවෝගේ. දැන් බලන්න මේ කබලින්කාර ආහාර පාරේ අසුබේ සුබයි කියලා විපල්ලාසයක් තියෙනවා. ඒකෙන් කාම උපාදානයි, ඒකෙන් කාම යෝගය, ඊට පස්සේ අභිජ්ජා කාය ග්‍රන්ථය. එහෙනම් ওই අභිජ්ජාව කියන එක වැටෙන්නේ මේ ලයින් 1 එකේ මේ වම් පැත්තට. ඒක ලකුණු කළා නෑ, ලකුණු කරන්න පුළුවන් උගලන්ට ඕන. ඒක සිත කෙලසනවා කියලා පහ කරනවා. ඊළඟට පෙන්වන මහන්නි, යම් කලක පටන් භික්ෂුව විසින් ව්‍යාපාදේ හිත කෙලසන්නේ දැන හිත කෙලසන ව්‍යාපාදේ නැති කරන ලද්දේ වේ. ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ලේශෝ. තුරු ව්‍යාපාදී ලකුණු කරලා තියෙනවා මේ සීලබ්බත උපාදානයේට පල්ලෙහැයි. ඔය ව්‍යාපාදේ තියෙන්නේ කවුරු හරි දැකලා නැසේවා මැරේවා කියන. එහෙම කියනවාද අපි? අපි දන්නේම නැතුව ඕක කියනවා නේ. දහිතන්නකෝ, ඔන්න ඕගලන්ට වැරට යන්න පරක් වුණා. නමේට වැඩ පටන් ගන්න වටහාමන්ට කාර් එක දානවා පාරට. ඉස්සරහා යන මිනිස්සෙක් 60 පාරේ යා 30ට එළවනු. ඕගොල්ලෝ හෝන් එකක් ගහනවා. ඉතින් ඕගොල්ලෝ මොකද්ද කියන්නේ? මේ වගේ අය මේ වගේ වෙලාවට පාට දාන්න නැත්තම් හොඳයි කියලා නේද? ඒ කියන්නේ මොකද්ද? නැසේවා මැරේවා කියන එක තමයි කිව්වේ. ඒ වචනින් කිව්වේ නැතුණාට අර්ථය ඒකයි. ඒ මිනිස්සේ අසනීප වෙලා හොස්පිටල් යන මිනිස්සෙක් වෙන්න පුළුවන්. නමුත් අපේ හැටියට නම් එයා පාරේ ඉන්න හොඳ මිනිස්සෙක් නෙමෙයි. ඉතින් ඒක සිත කෙලසනවා කියලා අපි පහ කරනවා. ඊළඟට පෙන්වනවා මහානියම් කලකපටන් භික්ෂුව විසින් ක්‍රෝධේ හිත කෙලසන්නේ දැන් හිත කෙලසන ක්‍රෝධේ නැති කරලද්දේ. ක්‍රෝධෝ චිත්තස උපක්ලේශු. දැන් බලන්න මේ දේශයට පල්ලෙහැයි ක්‍රෝධය කියන එක ලකුණු කරලා තියෙනවා. මේ ක්‍රෝධය තියෙන්නේ මේ පුද්ගලයා මට හානි කරන්නේ, මගේ හිත මිතුරන්ට හානි කරන්නේ, ඥාතීන්ට හානි කරන්නේ කියලා. එහෙම ක්‍රෝධයක් ඇති වෙනවා. ඊළඟට තමන්ගේ හතුරට හොඳ කරනවා නම් ඒත් ක්‍රෝධයක් ඇති වෙනවා. දැන් බලන්න එක රටක් කැමති නෑ නේද? ඒ තමන්ගේ හතුර රටත් එක්ක අනිත් කට්ටිය එක්කහුව වෙනවට එතනක් තියෙනවා ක්‍රෝධය කියන එක. දැන් බලන්න අපි 100ට තෙවුනා මේ තමන්ගේ ගෙදර අය ගැන හිතන් ක්‍රෝධයක්. අර ගෙදර ඉන්න කට්ටිය මට හරියට කණ්ඩු විල දෙන්නේ නැහැ කියලා වගේ නේද? ඒතකොට එන අපිට පේනවා මේ 100 ඉල්ලන්නේ අර කලින් පොඩි කාලේ කාපු වේදනාව. ඉතින් අපි ඒ කියන්නේ මොකද්ද? මේ වේදනාව දේශසල්ලෙකට ආව එතනින් අපි ආපහු වේදනාවටම යනවා. ඉතින් ওই වටයක් කරකිනවා නම් අන්න ඒකේ නිට්ටිභාවය කියන එක ඇති වෙනවා. මතකද අපි පෙන්නවා කබලින්කාරාහාරි රාගසල්ලෙන් අල්ල කරකවනවා නම් අන්න නිට්ටය. ඒ වගේ තමයි මේ හැමපාරකම සල්ලේකින් අල්ල කරකවනවා නම් නිට්ටය. එහෙනම් මේ ක්‍රෝධය තුල තියෙනවා නිට්ටිභාවය කියන එක. ඊළඟට පෙන්නනවා මහණෙනි යම් කලකපටම් භික්ෂුව විසින් උපනාහය හිත කෙලසන්නේ දැන් හිත කෙලසෙන උපනාහය නැති කරන ලද්දේවිද උපනාහෝ චිත්තස උපක්ලේශෝ. මෙතන ලකුණු කරලා තියෙන උපනාහය, ওই උපනාහය කියලා කියන්නේ බද්ධ වෛරය. බද්ධ වෛරය කියලා කියන්නේ බද්ධ සංඥාවක්. ඒ කියන්නේ අපි ලේබල් කරනවා මිනිස්සයන්. මෙයා හොඳ මිනිස්සයා, මෙයා නරක මිනිස්සයා, මෙයා නරක මිනිස්සයා, මෙයා හොඳ මිනිස්සයා කියලා. දැන් බලන්න ඔය සුපර් මාකට් එකේ තියෙනනේ මැෂින් එක ඔය 2.50යි 3.50යි කියලා ලේබල් කරන්නේ. ආන්නේ වාගේ. ඒ මිනිස්සේ දැක්කාම අපි ලේබල් කරනවා මෙයා හොඳ මිනිස්සයා නරක මිනිස්සයා කියලා. ඉතින් ඕගොල්ලෝ එහෙම ලේබල් කරාම කී අඩුපාඩුවක් තියෙනවා. දැන් බලන්න ඕගොල්ලෝ කාට හරි ගැහුවා නම් ලේබල් එක මෙයා හොඳ මිනිස්සයා කියලා. ඒ මිනිස්සයා නරක වැඩක් කරනකොට මොකද ඕගොල්ලෝ කරන්නේ? ආක බලා ගන්නවා නේද? දැන් ඔය කොළඹ එහෙම තියෙන one way streets එක පැත්තකට යන පාරවල් නේද? එතකොට දැන් ඒකක යන්න ඕන වුණාම ওই පොලිස් කාර්යයක් දැක්කම අහනවා ලිෆ්ට් එකක් ඕනේද කියලා. ඒ පාරේ මේ මිනිස්සේ හා කිව්වම යාව දාගන්නවා ඉස්සරහා සීට් එකේ. දාගෙන වැරදි පැත්තට යනවා. ඉතින් ඒ ලේන් එකේ කෙරොලෙත් ඉන්න පොලිස් කාර්යයක ඔයගේ වැරදිට එන අයව නවත්තන. ඉතින් පොලිස් කාර්යය ලේබල් එක ගහලා තියෙන පොලිස් කාර්යයට හොඳ එක්කෙනෙක් කියලා. නීතිගරුකයි කියලා. ඉතින් මේ මිනිස්සයා නරක වැඩක් කරනකොට මොකද කරන්නේ? නොදැක්ක වගේ හක බලා ගන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝ කාට හරි නරකයි කියලා ලේබල් එකක් ගහලා තියෙනවා නම් ඒ මිනිස්සයා හොඳ වැඩක් කරනවටත් ඕගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. පළක් කාලවට ඔය පන්සලට එහෙම එනවා නේද? ඔය මත්පැන් විකුණන, ඩ්‍රග්ස් එහෙම විකුණන මිනිස්සු. එතකොට එහෙම ආවහම ඉතින් වෙනදා ඒගොල්ලෝ ඉන්නේ නැහැ. අර වෙනදා පන්සලට එන අය කතා වෙනවා. අර බලන්න අර නරක මිනිස්සයා මොකට මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවද දන්නේ නැහැ කියලා නේද? එයාගේ මේ එයාගේ අම්මා නැති වෙලා දානයක් දෙන්න ආව වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ගේ හැටියට නම් ඒ මිනිස්සයා එතන ඉන්න ඕනේ නැහැ, පන්සලේ ඉන්න ඕනේ නැහැ. දැන් පේනවද අපි නරකයි කියලා ලේබල් එක ගහලා තියෙන නිසා හොඳ වැඩක් කරගන්න තිඩ දෙන්නේ. ඒක වැරදි. දැන් බුදුහාමුදුරුවෝ නම් කාටවත් ලේබල් එක ගහන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පෙන්නන්නේ මේ ක්‍රියාවලියේ පුද්ගලයන්ෙම. පානාතිපාතා අකුසල, අදත්තා දාන අකුසලයි ක්‍රියාවලියේ පුද්ගලයන්ෙම. දැන් බලන්නකෝ අඟුලිමාලට ගැහුවා නම් එහෙම ලේබල් එක මිනීමරුවා කියලා රහත් වෙන්න හම්බෙන්නේ නැහැ නේද? පුද්ගල නෙමෙයි එතන ක්‍රියාවලිය තමයි අපිට එතන බලන්න තියෙන්නේ. එතනම් බුදුහාමුදුරුවෝ විදිහට බලනවා කියන්නේ අපි අලුතෙන් බලන්න ඕනේ. ඊයේ නරක වැඩ කරපු පුද්ගලයා අද හොඳ වැඩ කරනවා වෙන්න පුළුවන්. අලුතෙන් බලන විදිහට බලන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ඒ ගහලා තියෙන ලේබල් එක පළක් කළාට පොඩ්ඩක් දිය වෙනවා. දැන් හිතන්නකො බලන්න ඕගොල්ලෝ ගහලා තිනව කාට හරි නම්බර් 10 නරක මිනිසයා කියලා. ඉතින් ඕගොල්ලෝ හිතන්නකො ඩොක්ටර් ළඟට ගිහිල්ලා ඉන්නවා, අර වේටිං රූම් එකේ ඉන්නවා. ඔතන ඉන්නේ ඒ නරක මිනිසෙයි තමයි පමණ. තමන් කලන්තේ දාලා වැටෙන්න යනවා. අරේ පුටුවක් දෙනවා. මැරෙන්න යනවා. අරේ වතුර ටිකක් දෙනවා. දැන් ඉතින් තමන්ගේ යාළුවට ගිහින් කියනවා, මං හිතන් හිටියේ මහා නරක මිනිස්සෙක් කියලා. හැබැයි මේ මිනිස්සයා තමයි මට වතුර ටික හරි දුන්නේ කියලා කියනවා. දැන් අන්න ලේබල් එක පොඩ්ඩක් දිය වෙනවා. නම්බර් 10 කියන එක හොයා ගන්න බෑ. හැබැයි තාම ලේබල් එක නම් තියෙනවා. එතකොට දැන් අපි පෙන්වමු මේ උපනාහය. ඒ කියන්නේ බද්ධ වෛරය. ඕක බද්ධ සංඥාව. එතකොට අපිට පේනවා මේ උපනාහය තුල තියෙනවා කියලා සංස්කාරවල විෂමතාවය කියන එක. දැන් මම බලන්න, මම මත්පැන් පානය කරන එක්කෙනෙක් නම් තාමනුසේක් මත්පැන් පානය කරනවා නම් මං ගහනවද එයාට ලේබල් එක බේබද්දා කියලා? නෑ නේද? ඒතර මං බොන්නේ නැත්තම් අරයා බොනවා නම් මං ගහනවා. මොකද්ද වෙනස? එක්කෙනෙක් බොනවා, අනිත් එක්කෙනා බොන්නේ නැහැ කියන එක. ඒතර සංස්කාරවල විෂමතාවය නිසා තමයි උපනායක මතක තියාගන්න. මේ ක්‍රෝධය තුල තියෙනවා නිත්‍යභාවය, උපනායය තුල තියෙනවා සංස්කාරවල විෂමතාවය. ඊළඟට පෙන්වන මහා නියම් කලකපටම් භික්ෂුව විසින් මකු බව හිත කෙලසන්නේ දැන් හිත කෙලසෙන මකු බව නැති කරන ලද්දේ වේද? මක්කෝ චිත්තස්ස උපක්ලේශෝ. ඒතර මක්කේ මේකේ ලකුණු කරලා තියෙනවා. ඔය මක්කේ කරන්නේ අපි අනුගේ ගුණයක් මකනවා. ඉතින් ඕක තේරුම් ගන්න අපි උදාහරණයක් දෙකක් බලමු. ඕක අභ්‍යන්තර වෙනවා, බාහිර වෙනවා. බාහිර අවස්ථාවට උදාහරණයක් ගන්නවා නම් හිතන්න බලන්න, මම ඔෆිස් එකක වැඩ කරනවා. එතකොට අපේ මට ඩිග්‍රී එකක් තියෙනවා, මට පළපුරුද්දක් තියෙනවා. අපේ ඔෆිස් එකේ ඉන්නවා තව මිනිහෙක්, මගේ උපාධියම ඩිග්‍රී එකම තියෙනවා. හැබැයි එයාට මට තරම් පළපුරුද්ද නැහැ. ඉතින් ඔය ඉහළ තනතුරු ඇඩ්වර්ටයිස් කරාම අපි දෙන්නම ඇප්ලයි කරනවා. ඇප්ලයි කරාම අර ආයතනයේ ප්‍රධානියට පේනවා, අර පුද්ගලයා ඒ පළපුරුද්ද අඩු වුණාට එයා දක්ෂයි කියලා. එයාට ඒ රස්සාව දෙනවා. මං සද්ද නැතුව නිකන් ඉන්නවා. දැන් බලන්න, ඔය හැම රස්සාවක්ම ඔය උපාධි පාස් කළයි කියලා ගන්න බෑ නේද? පළපුරුදු තිබුණයි කියලා ගන්න බෑ. පෙලක් රස්සාවල් තියෙන කොච්චර උපාධි පාස් කළත් ගන්න බෑ. මොකද්ද ඒ? රජකම. රජකම ගන්න නම් රජ පරම්පරාව ඉපදෙන්න ඕන. රජ පරම්පරාව ඉපදෙන්න නම් පෙර කලාව කුසලයක් තියෙන්න ඕන. ඉතින් එහෙම කුසලයක් දැකලා වෙන්නේ නැති අර ආයතනයේ ප්‍රධානියා මෙයාට මේ රස්සාව දෙනවා. මං සද්ද නැතුව නිකන් ඉන්නවා. හිතන්න බලන්න, සතිය දැන් මාසයක් දෙකක් යනකොට අරයා ඒ ඉහළ තනතුරේ වැඩ කරනවා. දවසක් හිතන්න බලන්න, මේ සෙක්ෂන් එකේ කෙනෙක් බල්ලංගට දුවගෙන එනවා. ඇවිල්ලා කියනවා, "අන්න දැක්කද? ඔයාට තමයි මේ රස්සාව දෙන්න තියෙන්නේ. අරයා සුදුසු නැතියි" කියලා කියනවා. ආන් ඒ වෙලාවේ බලලා මල්ලෙන් එළියට පයින්නවා. පැනලා කියනවා, "ඔව් මට තමයි දෙන්න තියෙන්නේ අරයා. සුදුසු නැහැ" කියලා. පේනවාද අපි ගුණයක් මකනවා ඒ වෙලාවේ නේ? එතකොට අරයට මොකක් හරි මේ එක්ස්පීරියන්ස් එක නැති කම හින්දා යමක් කරගන්න බැරි වෙන්නේ නැති. ඒක වැරදිච්ච කම අරය දෝගෙන. ඕගලන්ට එකපාරටම පේනවා මේ ගුණිය මකන්නේ අර ප්‍රොමෝෂන් එක හම්බෙච්ච පුද්ගලයාගේ කියලා. හැබැයි ප්‍රඥාවෙන් යුතුව බැලුවොත් ඕක පොඩ්ඩක් වෙනස්සට පේනවා. ඔය ආයතනයේ ප්‍රධානියා මාමත් තෝරගත්ත මිනිස්සයා වෙන්නේ. එයා මාව තෝරගත්ත වෙලාවේ මට එයා ගැන හොඳ ශ්‍රද්ධාවක් තිබුණා. හොඳ මහත්යක්. මාව තෝරගත්තන්නේ. ඉතින් මං හිතුවා එයාගේ විඥාන ධාරාව ගලන්නේ මගේ පැත්තටම තමයි. මාවම තමයි උසස් කරන්නේ. මටම තමයි ඒ සැප දෙන්නේ කියලා මම හිතුවා. දැන් ඉතින් අර වෙන පැත්තකට ගිය ගම ඔන්න ඒ වෙලාවේ අන්න ගුණිය මැකුවා කියන එක කරා. එතකොට දැන් ওই පෙන්නුවේ මේ ඒ කියන්නේ ආයතන ප්‍රධානියා ගැන තියෙන ශ්‍රද්ධාව තමයි මේ. දැන් ඔය පෙන්නේ මක්කේ බාහිර අවස්ථාව. අභ්‍යන්තර අවස්ථාව ඊට වඩා ධර්ම. හිතන්නකො බලන්න, හාමුදුරු දෙනමක් ඉන්නවා. ඒතකොට පළවෙනි හාමුදුරුවයි දෙවෙනි හාමුදුරුවයි. මේ දෙවෙනි හාමුදුරුව තරුණ හාමුදුරුවා. ඉතින් ඔය හාමුදුරුව පින්ඩපාතේ වඩිනකොට දවසක් ඒ කාන්තාවක් දැකලා ඒ පිළිබඳ සිතක් ඇති වෙලා කල්පනා කරනවා, මම මේ සිවුරු ඇරලා මේ ආව කසාද මැදගෙන ඉන්නවා කියලා. ඉතින් හිතන්නකෝ, එයා සිවුර ඇරලා යව කසාද වැඳගෙන ඉන්නවා. ඉන්නකොට ඉතින් පස්සේ අර ලොකු හාමුදුරුව පිණ්ඩපාතේ වඩනකොට පේනවා අර ඉස්සලා හිටපු පොඩි හාමුදුරුව දැන් ගෘහපති එක්කලා කසාද වැඳගෙන ළමයි හදාගෙන ඉන්නවා කියලා. දැකලා දොස් කියනවා. ඔබට මේ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්, විරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තිබුණේ නැහැ කියලා. එහෙම කිව්වහම අර පුද්ගලයා ඉඳන් කියනවා හාමුදුරනේ මගේ අම්මා ඉන්නවනි කියලා. ඒ කියන්නේ තමන්ගේ අම්මාව බලා ගන්න ඕන නිසා මෙතන මේ සිවුරු ඇරියා කියලා. ඉතින් මහානිද්දේශේ පෙන්වන ඕක තමයි ලොකු මුසාව කියලා. සංසාරේ යන්න ඕන නිසා ඕක කළා. දැන් ඉතින් හැබැයි යා කියන්නේ වෙන දෙයක් නේද? එතකොට දැන් ඉතින් මෙයා මේ හාමුදුරන්ගේ බේරලා යාවේ. හැබැයි පාරේ යනකොට එයාට කල්පනා වෙනවා. ඇත්ත තමයි ලොකු හාමුදුරුවෝ කිව්වා. මම පන්සලේ ඉන්නකොට මම භාවනා කළා. මට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්, විරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තිබුණා. මම දැන් මේ ගෑණියෙකුට අහුවෙලා මගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම නැති වුණා කියලා. ඉතින් සමහර විට එයා ගෙදර ගිහිලා අර කාන්තාවත් එක්ක රණ්ඩු වෙනවා වෙන්න පුළුවන්. රණ්ඩු නොවුනත් එයාට මේ රාත්‍රී කාලේ නිින්දට යනකොට කල්පනා වෙනවා මගේ මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම නැති වුණා කියලා. දැන් බලන්න මක්කේ අභ්‍යන්තර අවස්ථාවේ ගුණයන් පහකම නැති වුණා නේද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. බාහිර අවස්ථාවේදී අර ශ්‍රද්ධා ගුණය විතරයි වෙලා. එතකොට දැන් ওই මක්කේ කියන එක භාවනා කරන්න පුළුවන් සක්කාය දිට්ඨි පසු එක හැටියට. ওই රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන තියෙනකොට මමේ මගේ කියලා හැඟීමක් ඇති වෙලා සක්කාය දිට්ඨියක් ඇති වෙනවා නේද? ඒකේ පසු එක හැටියට භාවනා කරන්න පුළුවන්. දැන් අපි ඔකේ පළවෙනි උදාහරණය ගත්තොත් දැන් බලන්න අර ආයතනී උදාහරණය. අර ආයතනී ප්‍රධානී මාමත් තෝරගත්ත මනුස්සය. එයාගේ විඥාන ධාරාව ගැලී මගේ පැත්තට නේද? එතකොට මං හිතුවා ඉතින් මගේ පැත්තටම තමයි හැමදාම ගලන්නේ කියලා. දැන් එතකොට ඒක අර වෙන පැත්තකට ගිය ගම ආන්න දැන් මං අර ගුණිය මැකුවා කියන එක තියෙනවා. එහෙනම් ඕගලන්ට පේන්නේ මේ මක්කේ කියන එක ඇති වෙන්නේ ක්‍රෝධය නිසා කියලා. එතකොට අර ක්‍රෝධයේ තිබුණා වූ නිත්‍ය භාවය කියන එක මක්කේටත් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ ක්‍රෝධයට නිත්‍ය භාවය ආවේ වේදනාව දේශසල්ලෙන් අල්ලා කරකවනකොට. අන්න එතන අපිට නිත්‍යභාවය ආව. ඒක දැන් මං හිතුවා විඥාන ධාරාව මගේ පැත්තටම තමයි ගලන්නේ කියලා නේද? එතකොට ඒකනේ අර වෙන පැත්තකට ගියම ගුණියම කියලා. ඒක මතක තියාගන්න. මක්කේ ඇති වෙන කෝදේ නිසා අන්නේ ධර්මතා දෙක තුල තියෙනවා අන්න අර නිත්‍යභාවය කියන එක. ඊළඟට පෙන්වන මහණියම් කලකපටම් භික්ෂුව විසින් පලාසේ හිත කෙලසන්නේ දැන් හිත කෙලසන පලාසේ නැති කරන ලද්දේ වේ. පලාසෝ චිත්තස උපක්ලේශෝ. එතකොට මෙතන මේ පලාසය කියන එක ලකුණු කරලා තියෙනවා. ওই පලාසයේදී අපි නිතරම කරන්නේ වෙන් කිරීමක් කියන එක කරනවා. දැන් එතකොට හිතන්න බලන්න මට යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවාට පස්සේ කාලේ තව යාළුවෙක් එක්ක ආවෙනවා. මං එයාට කැමති නෑ. මං හොයාගන්න අඩුපාඩුකම. ඒ කියන්නේ එයාගේ කට ඇදයි. එහෙම නැත්තම් නොණ්ඩි ගහනවා. මොකක් හරි අඩුපාඩුවක් ගන්නවා. දැන් බලන්න ඔය පාසල්වල ඔය ළමයින්ට විහිළු කරනවා නේ. ඔය මුක්කියා කියයි නොණ්ඩියා කියයි නේද? ඒ විදිහට නේද අර එයාගේ ගුණයක් මකනවා කියන එක. දැන් ඔයගලන්ට පේනවා අර වෙන් කිරීම එහෙම කරන්නේ නේ. එතකොට දැන් මේ යාළුවගේ යාළුව වෙන් කරන්නයි මට ඕනකම තියෙනවා. මට ඕන නම් ඔය යාළුව දෙන්නම අතහැර ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ පළවෙනි යාළුවගෙන් මට ලාභයක් ප්‍රයෝජනයක් තියෙනවා. එයා ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. ආයතනික ප්‍රධානීෙක් වෙන්න පුළුවන්. මට ඕනි එයාව තියාගන්න. අර එයාව එපා. වෙන් කරන්න යහදන්න. ඔය බුලින් ඇන් හැරස්මන් කියලා කියන්නේ පාසල්වල. අන්න ඒ පලාසය නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඊළඟට ඔය පෙන්වුවේ පලාසයේ අභ්‍යන්තර අවස්ථාව, බාහිර අවස්ථාව. පලාසයේ අභ්‍යන්තර අවස්ථාව ඊට වඩා දරුණු. දැන් හිතන්නකෝ බලන්න මම ඔය ලංකාවේ හිටපු කාලේ මම ගියා හොස්පිටල් එකකට ලෙඩෙක්ව බලන්න. එතකොට ඒ අල්ලපු කාමරේ මිනිස්සේ කෑ ගහනවා, මගේ කකුල කපලා අයින් කරපල්ලා කියලා. මෙයාගේ කකුලේ තුවාලයක් තියෙනවා. මේකේ වේදනාව ඉවස ගන්න බැරුව කපලා අයින් කරන්නයි කියලා කියනවා. හැබැයි දොස්තරලා එයාගේ කකුල කපලා අයින් කරන්නේ නැහැ. එතකොට මෙයා මොකද හිතන්නේ? එයා කල්පනා කරන්නේ මට එකපාරටම හිතුනේ අර තුවාලිකෙන් තීන කෑල්ල ඒක අකුසලේ. තුවාලේ නැති කකුල් කොටස කුසලේ. එතකොට මට හිතුනේ අකුසලෙන් කුසලේ වෙන් කරනවා කියලා. ඉතින් සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේ තමයි මාව නිවැරදි කළේ. රහතන් වහන්සේ කිව්වා දරුවෝ එයා අකුසලෙන් කුසලේ නෙමෙයි වෙන් කරන්න හදන්නේ. අකුසලෙන් මා කුසලෙයි කියලා. ඒ කියන්නේ අර තුවාලේ තියෙන කෑල්ල අකුසලේ වැඩි කෑල්ල. තුවාලේ නැති කෑල්ල අකුසලේ අඩු කෑල්ල. අඩු අකුසලේ වැඩි අකුසලේ වෙන් කරනවා කියන එක තමයි එයා කරන්නේ. දැන් කුසලේ තියෙනවා නම් තුම ඔගොල්ලෝ ඉපදෙන්නේ නැහැ නේ. අපි අකුසලේ නිසා තමයි ඉපදෙනවා කියන එක තියෙන්නේ. එතකොට දැන් අපි පෙන්වුවා එහෙමනම් මේ පලාසේ ඒ අභ්‍යන්තර අවස්ථාව දරුණුයි කියලා. දැන් ඉතින් හිතන්නකො බලන්න මරණ මොහොතක ඕගොල්ලන්ගේ මුළු ශරීරේම මේ හුස්ම ඇද ගන්න බෑ නේද? ශරීරේම සෞත්වේ. දැකලා තියෙනව නේද? මරණ මොහොතේ මිනිස්සුන්ගේ හුස්ම ඇද ගන්න බැරුව ඉන්නේ. හැබැයි විඥාන කැලල හොඳයි. ඒ පාර විඥාන කැලල වෙන් කරනවා මේ ශරීරේ. ඒකෝට දැන් ওই පලාසය තුල තියෙනව නේද? සංස්කාරවල විසමතාවය. කොහොමද ඒක පේන්නේ? දැන් බලන්න මගේ පළවෙනි යාළුවත් ඇමතිනම් දෙවෙනි යාළුවත් ඇමතිනම් පළවෙනි යාළුවත් ගිනහය වගේමයි දෙවෙනි යාළුවා ගිනහය. මම වෙන් කරන්න හදන්නේ නෑ නේද? මට දෙන්නම හොඳයි. පේනවද මෙතන තියෙන සංස්කාරවල විසමතාවය? ඒතර ඕගලන්ට පේනවා මේ පලාසය කියන එක ඇති වෙන්නේ උපනාය නිසා කියලා. දැන් පටන් ගන්නකො. ඔන්න ලේබල් එක මම තැම්බෝන්නේ නැත්තම් කවුරු හරි මත් තැම්බෝනවා නම් මං අන්න එයාට ගහනවා ලේබල් එක. එයා මේ බේබද්දා කියලා. ඒ බේබද්දා ගිහිල්ලා ඒ කොහේ හරි මේ මගේ යාළුවගේ යාළුවා වෙච්ච ගම මට ඕනේ දැන් එයාව වෙන් කරන්න. එතකොට එහෙනම් ඕගලන්ට පේනවා මේ පලාසය කියන එක ඇති වෙන්නේ උපනාය නිසා. එතකොට සංස්කාරවල විසමතාවය කියන එක ඒ ධර්මතාව දෙක තුනම දෙක තුනම තියෙනවා කියලා. ඊළඟට පෙන්වන මහා නියම් කල්කපටන් භික්ෂුව විසින් ඊර්ෂ්‍යාව හිත කෙලසන්නේ දැන හිත කෙලසන ඊර්ෂ්‍යාව නැති කරලා දෙවිද ඊර්ෂ්‍යා චිත්තස උපක්ලේශෝ. එතකොට ඊර්ෂ්‍යාව මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට ඉතින් ඔය ඊර්ෂ්‍යාවෙදි තියෙන මේ අනුන්ගේ සැපත ඉවසන්නේ නැහැ. ඉතින් අර ඔෆිස් එකේ උදාහරණේ හරි හොඳයි නේ. අර රසාව දුන්නේ මට නෙමෙයි, ප්‍රොමෝෂන් එක අර අනිත් මනුස්සයට තමයි දීලා තියෙන්නේ. එතකොට මං ඊර්ෂ්‍යා කරනවා. දැන් බලන්න ඇයි අපි ඊර්ෂ්‍යා කරන්නේ? දැන් ඔය ඇෆ්ගනිස්තානේ රස්සාවල් දෙනවා. ඕගොල්ලෝ ඉන්නේ ලංකාවේ නම් ඕගොල්ලෝ මොකද කියන්නේ? ඔය දී ගත්තා. මට කමන්නේ නැහැ මේ ප්‍රොමෝෂන්ස් දුන්නට. එංගලන්තේ දෙනවා, ඇමරිකාවේ දෙනවා, ඕස්ට්‍රේලියාවේ දෙනවා. ඕගලන්ට ඇති ප්‍රශ්නයක් නෑ. ඔගොල්ලෝ ඉන්නේ අනුරාධපුරේ නම් කොළඹත් උ ඉහළ තනතුරු දෙනවා. ඒත් ප්‍රශ්නයක් නෑ. මොකක්ද එහෙනම් ප්‍රශ්නේ? දැන් බලන්න ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ දැන් ඕගොල්ලෝ යම් කිසි තැනක ඉන්නවද? මේ අනුරාධපුරේ බිල්ඩින් එකක වැඩ කරනවද? අල්ලපු බිල්ඩින් එකෙත් ඉහළ තනතුරුද? ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද්ද මේකේ ප්‍රශ්නේ? අර මේක ඇඩ්වර්ටයිස් කරාම ඇප්ලිකේෂන් එක දානකොටම ගත්තා මේක මගේ රස්සාව. මගේ රස්සාව අනිත් අයට දීලා තමයි මේ ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ. එහෙනම් ඔයගලන්ට පේනවා ඊර්ෂ්‍යාව ඇත්තේදී මක්කේ නිසා. අර මක්කේ සක්කාය දිට්ඨිය පසු එක හැටියට ගන්න පුළුවන් කියන්නේ. මක්කේ ඇති වෙන්නේ ක්‍රෝධය නිසා. අන්න ඒ තුන් ධර්මයේ තුල තියෙනවා නিত্য භාවය කියන එක. ඉතින් බලන්න ඔය ඊර්ෂ්‍යා කරන්න වටිනවද කියලා නේද? දැන් බලන්න ඕගලන්ට ওই ඉහළ තනතුර හම්බුනේ නැත්තම් ඉතින් ඕගොල්ලෝ හවස් 5 වෙනකොට ගෙදර යනවා. 7 වෙනකොට උයලා කාලා භාවනා කරනවා වෙන්නත් පුළුවන්. අර මනුස්සයට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා 7ටත් ඔෆිස් එකේ. මේ කණ්ඩත් නැති මනුස්සයට තමයි අපි ඊර්ෂ්‍යා කරන්නේ. අපි ඔෆිස් එකේ හිටියව මනුස්සෙ. ඒ මනුස්සයා මේ අපි හවස පහට ගෙදර යනකොට එයා ඉන්න ඔෆිස් එකේ. අපි බහුදා උදේ එනකොට ආපහු ඔෆිස් එකේ ඉන්න මේ සුදු මිනිස්සෙක්. හරි දක්ෂ කෙනෙක්. ඉතින් ওই වැඩ වැඩි වෙලා ඒ මිනිස්සයා මේ රෑ 3 වෙනකම් වැඩ කරනවා. ඒ පාර ගෙදර ගිහිල්ලා 5 වෙනකොට ආපහු එනවා. පැය දෙකයි නිදාගන්න. දැන් ওই ඊර්ෂාව කියන එක නිකම්ම නෙමෙයි. ඒ කියන්නේ ඉතින් මේ පුද්ගලයා සත්‍ය වශයෙන්ම නිත්‍ය වශයෙන්ම මේ සපතක් විඳිනවා. මාමයේ සපතෙන් අහිමි කළා කියලා තමයි ඊර්ෂාව තියෙන්නේ. මත නිත්‍යභාවය කොහොමද තේරෙන්නේ? දැන් හිතන්න බලන්න ඕගලන්ට ආරංචි වෙනවා. ඒ ඉන්ටර්විව් එකට ගිහිල්ලා කියනවා මේ ඉන්ටර්විව් බෝඩ් එකේ කෙනෙක් කියනවා ඔයාට නෙමෙයි මේ රස්සාව දුන්නේ. අර අනිත් පුද්ගලයාටයි දුන්නේ. හැබැයි ඉතින් එයාට මේ ඒ රස්සාව එයාට දුන්නා කියලා දැන දුන්නාට පස්සේ හරි පුදුම වැඩක් වුණා. මේ පුද්ගලයා ඔෆිස් එකේ ඩෙස්ක් එකට ඇවිදගෙන යනකොට සන්තෝෂයට වෙන්නේ නැති මැරලා වැටුණා කියලා. දැන් ඊර්ෂ්‍යාවක් නැහැ නේද? මොකද අර නිත්‍යභාවයක් නේ. අනිත් අතට තමන් ওই සැපතෙන් අහිමි කළා කියන එකක් තියෙන්න ඕන. දැන් බලන්න ওই ආයතනීය ප්‍රධානියා කිව්වොත් එහෙම හොඳයි මං එයාට ඒ රස්සාව දෙන්න. ඔයාටත් ඒ වගේ රස්සාවක් දෙනවා. එකම පඩිය වෙන තැනක ප්‍රශ්නයක් තියෙනවා. එයාට ඒක හම්බ වුණා. දැන් එයාට ඒක දෙනවා. ඔයාටත් වෙන එකක් දෙනවා. ඒ එකම පඩිය. එතකොට එයාට ඒක හම්බ වුණා මට මේක හම්බ වුණා කියලා තමයි තියෙනවා නේද? එතකොට දැන් අපි එහෙනම් ඉගෙන ගත්තා තුන් ධර්මයක්. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කේ නිසා. මක්කේ ඇති වෙන්නේ ක්‍රෝධේ නිසා. මේ තුන් ධර්මයේ තුල තියෙනවා කෝ නিত্য භාවය කියන එක. ඊළඟට පෙන්වනවා මහන්නියම් කලක පටන් භික්ෂුව විසින් මසුරු බව හිත කෙලසන්නේ නැද? හිත කෙලසන මසුරු බව නැති කරන ලද්දේ විද? මච්චරය චිත්තස උපක්ලේශෝ. එතකොට මේකෙ මේ මච්චරිය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. මසුරුකම කියන එක. ওই මසුරුකම පස් ආකාර වෙනවා. ඔකේ තියෙනවා ලාභ මච්චරිය. එතකොට ඊළඟට තියෙනවා අපිට ආවාස මච්චරිය. දැන් ආවාස කියුවාම ගෙවල් දොරවල් නේද? හැබැයි විඥානී ලොකුම ගේ ගන්න මෙන්න මේ ශරීරය නේද? ඊළඟට තියෙනවා අපිට කුල මච්චරිය. ඔය මම සිංහල, සිංහල බෞද්ධ ආදි වශයෙන් තියෙන්නේ. මම ඕස්ට්‍රේලියානු, මම ඇමරිකන් ආදි වශයෙන්. ඊළඟට තියෙනවා වන්න මච්චරිය. ඔය වන්න නාම තියෙන්නේ රිපියුටේෂන් කියන්නේ අප්පා මෙහෙමයි, පප්පා මෙහෙමයි කියලා. ඊළඟට තියෙනවා ධම්ම මච්චරිය. ඉතින් ඕගලන්ට හිතෙන්න පුළුවන් දැන් ඕගොල්ලෝ මෙතන ඉන්නේ ධම්ම මච්චරියට නේද? ඉතින් ඒක නම් අහිංසකයි වගේ කියලා. ඒකත් එහෙම නැහැ. ඔය කාගමක කට්ටිය අනිත් ආගමයි මරා ගන්නවා නේද? අපේ ආගමේ නෙමෙයි කියලා. එතකොට ඒ කියන්නේ මච්චරිය කියන එක සිත කෙලසන. දැන් ඔය ලාභ මච්චරිය අපි උදාහරණයකට ගමු. අපි හිතමු ඔන්න මේ වෙලෙන්දෙක් ඉන්නවා. අයියා වෙලෙන්දා ටින් වර්ග දෙකක් විකුණනවා. එක ටින් එකක් එක්කම එයාට රුපියල් 10ක් ලාභයි. එතකොට මේ ඒක ගත්තාම මිනිසුන්ට හොඳයි, වසවිස අඩුයි. තව ටින් එකක් එක්කම රුපියල් 20ක් ලාභයි. ඒක ගත්තාම මිනිසුන්ට නම් හොඳ නැහැ, වසවිස වැඩි. ඉතින් දැන් ওই මුදලාලි විකුණන්න වෙන්නේ කොයි එකද කැමති වෙන්නේ? 20ක් ලාභ ටින් එක නේද? එතකොට එහෙනම් ඔයගලන්ට පේනවා එතනක් තියෙනවා සංස්කාරවල විසමතාවය. ඒ වගේම මේ මච්චරිය ඇති වෙන්නේ පලාසේ නිසායි කියලා තමන්ට පේනවා. දැන් පටන් ගන්න කූපනාහේ අන්න ලේබල් එක ගැහුවා. 10ද 20ද. පලාසේට ආව වෙන් කළා. නෑ නෑ. 10 නෙමෙයි 20. දැන් ඊට පස්සේ අන්න 20 වික්කා එතන ලාභයි කියන එක තියෙනවා, ලාභ මච්චරිය. එතකොට එහෙනම් මච්චරිය ඇති වෙන්නේ පලාසේ නිසා. පලාසේ ඇති වෙන්නේ උපනාහේ නිසා. අන්න මේ තුන් ධර්මයේ තුල තියෙනවා සංස්කාරවල විසමතාවය. ඊළඟට පෙන්නනවා මහණෙනි යම් කලක පටන් භික්ෂුව විසින් රැවටිල්ල හිත කෙලසන්නේ නැද? හිත කෙලසන රැවටිල්ල නැති කරන ලද්දේ විද? මායා චිත්තස උපක්ලේශෝ. ඉතින් ওই මායාවේ තියෙන්නේ තමුන් කරන වැරද්ද වහලා අන් අය මේ නොදනීවා කියලා කල්පනා කරනවා. දැන් ඒ කියන්නේ දැන් හිතන්නකෝ බලන්න. ගායිකාවක්, ගායිකාව දෙදෙනෙක් ඉන්නව ගමක. එක ගායිකාවගේ සින්දු රේඩියෝ එකේ ප්‍රචාරය වෙනවා. අනිත් ගායිකාවගේ සින්දු රේඩියෝ එකේ ප්‍රචාරය වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රචාරය වෙන්නේ නැත්තම් ඉතින් මෙයාට ටික ඊර්ෂ්‍යායිනේ නේද? මොකද මෙයා කරන්නේ? ওই රේඩියෝ එකේ ප්‍රචාරය කරන කට්ටිය හොයාගෙන ගිහිල්ලා එයාට අරක්කු බෝතලයක් අරන් දෙනවා. ආහාර වේලක් දෙනවා. එහෙම නැත්තම් ඒගොල්ලොත් එක්ක කාමයේ වරදවා හැසිරෙනවා. ඒ පාර එයයි මෙයාගේ සින්දු ප්‍රචාරය කරනවා. දැන් ඉතින් ගමේ මිනිස්සු කියනවා ඔයාගේ සින්දු රේඩියෝ එකේ එහෙම යනවා. අපි අහනවා හරි ලස්සනයි කියලා. ඉතින් මෙයා ඔලුවත් ගසලා ඕක ගන්නවා. හැබැයි එයා දන්නවා මේක ලබා ගත්තේ කොහමද? අර කාමයේ වරදවා හැසිරෙලා අරක්කු බෝතලයක් එහෙම අරන් දීලා. එතකොට ඒක අනිත් අය දැනගන්නවට මෙයා සතුටු වෙන්නේ නැහැ නේද? ඒතර තමන් වැරද්දකට අසු කරගෙන ඒක වහ ගන්නව අන්නය මේ නොදෙනී වාක්‍ය. ඊළඟට පෙන්වන මහණියම් කලකපටන් භික්ෂුව විසින් කෛරාටිකකම හිත ගැලසන්නේ දැන් හිත ගැලසෙන කෛරාටිකකම නැති කරන ලද්දේ විද. සාතේය චිත්තස උපක්ලේශෝ කියලා කියනවා. එතකොට ඒකත් සාතේයතෝ කියලා ලකුණු කළා නේද? ඔය ලංකාවේ ලෙන්දට එහෙම ඔයගොල්ලෝ කියන්නේ කට්ට කෛරාටිකයි කියලා. RAM 1000ක් විකුණන්න නැතෝ එයා 900ක් විකුණනවා නේ. මේ ළඟකදීත් අහු වුණා නේද? RAM 600ක් විකුණන අවස්ථාව. එතකොට දැන් ඉතින් ඕක ලාභයත් එක්ක සම්බන්ධයි කියලා පේනවා. ලාභ මච්චරියත් එක්ක. නමුත් ඕක ටිකක් ඉහළ ධර්මයක්. කවුරු හරි ওই සාතේය පහ කරනවා නම් එයාට හත් වෙනි ධානය කරා ගමන් කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට පෙනෙන මහණී යම් කලකපටන් භික්ෂුව විසින් තද බව හිත ගැලසන්නේ දැන හිත ගැලසෙන තද බව නැති කරන ලද්දේද තම්බෝ චිත්තස උපක්ලේශෝ. අන්න තම්බේ කියන එක නම් අපි මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට ওই තම්බේ කියන්නේ මොකක් හරි සංස්කාරයක් මගේ කියලා දැඩි ලෙස අල්ල ගන්නවා. ඔක ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට කියවෙනවා mental rigidity කියනවා. එහෙම නැත්නම් inflexibility of consciousness කියනවා. නෝක නිසා තමයි ඔය ගෙවල් දොරවල් වල හරියට රණ්ඩු සරවල් වෙන්නේ. අපි ඒකට උදාහරණයක් තව ටිකකින් බලමු. ඊළඟට පෙන්නනො මහන්නි යම් කාලක වටන් භික්ෂුව විසින් එකට එක ගිරීම හිත ගැලසන්නේ දැන් හිත ගැලසන එකට එක ගිරීම නැති කරන ලද්දේවිද සාරම්භෝ චිත්තස උපක්ලේශෝ. එතකොට ඔය සාරම්භය කියන එක නම් මේකේ ලකුණු කරලා තිනු තම්බේට පල්ලෙහැ. ඉතින් ඕකේ හොඳ වචනයක් තමයි කම්පිටිෂන් කියන්නේ. තරංගේ නේද? දැන් ඔය එක මුදලාලි කෙනෙක් කැමති නෑ නේද? ඒ වගේ බඩු විකුණන කඩයක් මේ අල්ලුප කඩේ හැටියට කවුරු හරි දා ගන්නවට. තරංගයක් තියෙනවා නේද? ඉතින් ඔය තථාගතයන් වහන්සේකින් එක බමුණෙක් ඇහුවා ඔබ වහන්සේ මහණ වුණේ මොකද කියලා. අපි අහලා තිබුණ සතර පෙරණිති දැකලා කියලා නේද? බුදුහාමුදුරුවෝ ඒ උත්තරේ නෙමෙයි දුන්නේ. තථාගතයන් වහන්සේ සාරම්භය හා සමාන උත්තරයක් තමයි දුන්නේ. එතකොට ওই අතීත කතාවේ තියෙනවා බෝසතාණන් වහන්සේට රජකම හම්බුණානේ. ඒකේ හැටියට යුද්ධයක් කරන්න තිබිලා තියෙනවා. ඉතින් වතුර ප්‍රශ්නයකට බෝසතාණන් වහන්සේ කැමති නැණි මිනිස්සු මරන්න නේද? මම මෙතන යනවා කියලා තමයි හිත හිතා ඉඳලා තියෙන්නේ. ඉතින් අර සතර වෙන්නිති දැක්ක ගම අන්න ගියා නේද? ඒතර අපි හිතුවේ එකත් වැරදි නේ. හැබැයි පළවෙනි කාරණේ හැටියට තිබිලා තියෙන්නේ සාරම්භය. ඊළඟට පෙන්වන මහණියම් කලකපටන් භික්ෂුව විසින් මානෙ හිත ගැලසන්නේ දැන් හිත ගැලසෙන මානය නැති කරන ලද්දේද මානෝ චිත්තස උපක්ලේශෝ. එතකොට මේකේ මානෙ ලකුණු කළා නේ. හැබැයි ලකුණු කළා පෙන්වන්න පුළුවන්. ඔයගලන්ට පේනව නේද මේ ලයින් 1 එක. එතකොට මේක ඉන්නේ මේ කාම උපාදානී පැත්තෙන් කබලින්කාර ආහාර පැත්තෙන් ඇවිල්ලා ඉන්නේ. මේ රේඛාව කවුරු හරි තදින් ගන්නවා නම් එයාට තියෙන හීන මානිය කියන එක. කොහොමද ඒක තේරෙන්නේ? දැන් බලන්නකෝ ඔය ඌරා කියන සතා අසුචි කනවා. ඌරා අසුචි කනවා කියලා ඕගොල්ලෝ ඌරට දීලා තියෙන අඩු තැනක් නේ. ඌරට නම් ප්‍රශ්නයක් නෑ ඌරා අසුචි කෑවා කියලා. හැබැයි ඕගොල්ලන්ගේ පැත්තෙන් හොඳ නෑ. හරක තනකොළ කනවා. දවසක් මම දැක්ක මිනිසෙක් මේ තනකොළ පාගගෙන ආවා. උළු අස්ස ළඟට ඇවිල්ලා අනිත් පැත්ත බලනකොට එයා පාගපු තනකොළ ටික හරකෙක් කුලාගෙන කනවා. එතකොට මේක දැකලා කිව්වා අනේ බලන්න මේ මම මේ පාගගෙන ආපු තනකොළ ටික මේක උලාගෙන කනවා කියලා. එතකොට හරකට දීලා තින්නේ අඩු තැනක්. දැන් ඉතින් ඕගොල්ලෝ කන ඔය කතර උරංග වගේ දේවල් නේද? ඒව ගස් වගේ නේ. එතකොට ඕගොල්ලෝ ඕවා කනවා දැකලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ කියන්නේ මොකක්ද? අනේ මේගොල්ලෝ කන්නේ ගස් වගේ දේවල් කියලා. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ කතර උරංගතු කෑවා කියලා. බ්‍රහ්මයාගේ පැත්තෙන් ඒක හොඳ නැහැ. ඒ වගේ තමයි ඌරටත් ප්‍රශ්නයක් නෑ ඌරා අසුචි කෑවා කියලා. ඕගොල්ලන්ගේ පැත්තෙන් ඒක හොඳ නෑ. එහෙනම් මේක සාපේක්ෂ දෙයක් නේද? එහෙනම් පැන්සලක් තියෙනවනම් ලියා ගන්න පුළුවන් මේ ලයින් 1 එක උඩින්. මේ ලයින් එක තදින් ගත්තනම් තියෙන්නේ හීන මානිය කියලා. තදින් ගත්තොත් තියෙන්නේ හීන මානිය. ඊළඟට මේ ලයින් 2 එක තියෙනවා නේද? මේක තදින් ගත්තොත් ඕගලන්ට එනවා සමානයි කියන මානෙ. දැන් කොහොමද ඒක එන්නේ? බලන්න ඒක සම්බන්ධයි මේ සීලබ්බත උපාදානෙට නේද? දැන් අර ඉංජිනේරින් කරන දළුවා පළවෙනි අවුරුද්දේම හිතන්නේ මොකද්ද? එයා ඉංජිනේරුවා කියලා. හතරවෙනි අවුරුද්දේනකොට මැරලා වැටෙන්නත් පුළුවන්. මෙඩිකල් ස්ටුඩන්ට් හැමදාම හිතන්නේ එයා ડોක්ටර් කියලා. ඒ වගේ තමයි අර දිවි ලෝකයන් හිතාගෙන සිල් රකින්න මිනිස්සයා. එයා හිතන්නේ මම මෙතනින් පස්සේ දෙවි කෙනෙක් කියලා. එහෙනම් මේ ලයින් 2 එක උඩින් ලියා ගන්න පුළුවන්. මේක තදින් ගත්තනම් තියෙන්නේ සමානයි කියන මානිය කියලා. ඊළඟට මේ ලයින් 3 එක තියෙනවානේ. ditthi upadanin yani. අන්න ඒක තදින් ගත්තනම් එනවා තමන් උසස් කියන මානිය. මම මහතයි. මම ලස්සනයි. මට මුදල් තියෙනවා ආදී වශයෙන් ඒ මානිය ඇති වෙනවා. එතකොට එහෙනම් හීන මානිය සමානයි කියන මානිය උසස් කියන මානිය. ඊළඟට පෙන්නනවා මහණනි යම් කලකට කලකපටන් භික්ෂුව විසින් අභිමානී හිත කෙලසන්නේ දැන හිත කෙලසන අභිමානී නැති කරන ලද්දේවිද අතිමානෝ චිත්තස්ස උපක්ලේශෝ. එතකොට අතිමානී කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා පල්ලෙහැන් පේනවාද? එතකොට දැන් ඔය අතිමානී කොහොමද ඇති වෙන්නේ? ඔය අවුරුදු 16ක ගෑනු ළමේ එයා ලස්සන නම් එයා අහංකාරයි නේ. අන්න ඒකෙන් අතිමානී ඇති වෙනවා. ඕකේ සාධාරණ කාරණේ හැටියට තියෙන්නේ දුස්සීල භාවය. ඒක අපි හෙට මෙත්ත සූත්‍රයත් එක්ක පැහැදිලි කරනවා. දැන් බලන්න අතිමානීන් තම්බේ අතිමානී සාරම්භේ. දැන් අපි කිව්වා නේද තම්බේන් අපි කියන්නම් කියලා උදාහරණයක්. ඇයි අපි මේ ගෙවල් දොරවල් රණ්ඩු සරවල් වෙන්නේ කියලා. දැන් හිතන්න බලන්න අපේ ගෙදෙට්ට හෙට රාත්‍රියේ කෑමකට කට්ටියක් එනවා. හිතන්නක හෙට උදේ වුණාම ගෙදර නෝනා ඉදන් කියනවා. ඔයා අද ගිහිල්ලා දැන් ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් අරන් එන්න මේ හවසට අපේ ගෙදෙට්ට කට්ටියක් එනවා. ඒකට ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් එකක් දෙන්න ඕනේ කියලා. එතකොට ඉතින් මේ සූත්‍ර පිටක කියවලා තියෙන කෙනෙක් හැටියට මං කල්පනා කරනවා අයිස්ක්‍රීම් එකකින් ඇති වැඩිය මොකද්ද? තථාගතයන් වහන්සේ පවසන්නේ අපි මේ ආහාර ගන්නෙ ශාරීරිය පවත්තන්න ලස්සන වෙන්න නෙමෙයි මදේට නෙමෙයි කියලා. ඒතකොට ඒක මගේ දික්තිය නේද? මනෝ සංචේතනාපාරේ මං ආව දික්තියට මං කියනවා අයිස්ක්‍රීම් එක වැඩක් නෑ. කවුරු හරි එනවා නම් බට්ටික අඬ දුන්නාට කමක් නෑ. අයිස්ක්‍රීම් එක ඕන. ඒකට අමතරව මං තව පාරක යනවා. මම යනවා මේ ස්පර්ශාහාරය ගිහිල්ලා ක්‍රෝධයට යනවා. මං මේ කියනවා මේ ගෙදර ඉන්න මනුස්සයා මට හානි කරනවා. ඒ කියන්නේ මම අල්ලගෙන ඉන්නේ තම්බේදී මොකද්ද? මම භාවනා කරන සංස්කාරයනේ. දැන් මට ඒක අතහැරලා ඒ කාලේ අයින් කළා තමයි අර අයිස්ක්‍රීම් එක ගෙනත් දෙන්න යන්න වෙන්නේ. ඒතර මං කියනවා මේ ගෙදර පුද්ගලයා ගෙදර ඉන්න පුද්ගලයා මට හානි කරනවා කියලා මං ක්‍රෝධයට යනවා. දැන් බලන්න ඕගොල්ලන්ගේ ඔෆිස් වල එහෙම මිනිස්සු පෙලක් කළාට ඕගොල්ලන්ට කරදර කරනවා නේද? ඕගොල්ලන්ටද කරදර කරන්නේ නැත්නම් කරන වැඩේට? කරන වැඩේට. ඒකට සංස්කාර වලට හානි කරනකොට තමන් ගන්නවා තමන්ට හානි කරනවා කියලා මගේ තියෙන භාවනා කරන සංස්කාරය. දැන් එහෙනම් දෙවෙනි පාරේ තුන්වෙනි පාරේ ගිහිල්ලා මගේ සිත මං දැඩි කරගන්නවා. මං කියනවා මං යන්නේ අයිස්ක්‍රීම් එකක් ගේන්න කියලා. අර ගෙදර ඉන්න මිනිස්සයා අනිවාර්යයෙන්ම තුන්වෙනි පාරේ ගියා. එයාට තියෙනවා දික්තියක් කවුරු හරි එනවා නම් ඒගොල්ලන් එයාට ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් එකක් දෙන්න ඕනේ කියලා. ඒකට අමතරව එයා තව පාරක් යනවා. කොයි එකද? එකද? දෙකද? හතරද? එක නේද? අයිස්ක්‍රීම් කියලා කියන්නේ කබලින්කාර ආහාරයනේ. එයා මේක රාගසල්ලෙන් අල්ලා කරකවන්නේ. මොකද එයා කියන්නේ නෑ එයා කන්නේ නැති දෙයක් අනිත් අයට ගෙනත් දෙන්න කියලා. එයාට දීලා එයාට සප්පායම් වෙන්න පුළුවන් නේද? එයා එහෙනම් පළවෙනි පාරේ තුන්වෙනි පාරේ ගිහිල්ලා එයා යනවා තම්බේට. එයා කියනවා අයිස්ක්‍රීම් එකක් ගේන්න ඕනි කියලා. දැන් මොකද වෙන්නේ? හරියට ගොන්නු දෙන්න එන ගන්නවා වගේ අන් දෙක හේතු කරගෙන ඉන්නවා නේ. ඔයගොල්ලෝ කොච්චර දවසක් ඉන්නවද? දවසක් දෙකක් සතියක් කතාවක් බහක්වත් නැතුව ඉන්නවා නේ. එතකොට ඉතින් ඕකේ මේ තමන් ඔය අන් දෙක බුරුල් කරගන්න තරමට බෙදර සැනසීමයි. කොහොමද බුරුල් වෙන්නේ? දැන් බලන්න තම්බේදී තිබුණේ මම මේ එක සංස්කාරය, භාවනා කරන සංස්කාරය අල්ලගෙන. දැන් ඉතින් මම කල්පනා කරනවා අනේ මේ මොනසයට මේ අයිස්ක්‍රීම් එක මේ තරම් ඕන නම් මට ඔය භාවනාවද නැති වුණාට කමක් නැහැ. මේ හිත භාවනා කරගන්න බැරි මම අයිස්ක්‍රීම් එක ගෙනත් දෙනවා කියලා. එතකොට මගේ පැත්තෙන් බුරුල් වෙනවා. අනිත් පැත්තෙන් අර gedera ඉන්න මොනසයා කල්පනා කරනවා අනේ මෙයාගේ භාවනාවට මේ තරම් හානි කරනම් මේ අයිස්ක්‍රීම් එක ගේන්න යනවා කියන එක මට ওই අයිස්ක්‍රීම් එක නැතුවට කමක් නැහැ කියලා. අන්න එයාගේ පැත්තෙන් ඒක එයා අයිස්ක්‍රීම් කන සංස්කාරය අතහරිනවා නේද? ඒතකොට මේ පැත්ත බුරුල් වෙනවා. gedera hari sanasimai. දැන් බලන්න ওই තාත්තා පුතත් එක්ක අම්මා දුවත් එක්ක රණ්ඩු වෙනවා නේද? ඕකේ ගැටෙන්නේ දික්ටි දෙකක්. මේ මනෝ සංචේතන ආහාර පාර තමයි මේ දික්ටි තියෙන්නේ. තාත්තා හිතනවා තාත්තා හරි කියලා, පුතා හිතනවා පුතා හරි කියලා. එතකොට අපි ඉගෙන ගත්තා මේ තම්බේ කියන එකෙන් නිසා මේ රණ්ඩු වෙන හැටි නේද? ඊළඟට පෙන්වනවා මහන් යම කල්ක පටන් භික්ෂුව විසින් මදේ හිත කියලා සංනේදන හිත කියලාසන මදේ නැති කරන ලද්දේද? මදෝ චිත්තස්ස උපක්ලේශෝ. එතකොට මේ මදේ කියන එක ඔගේ ලකුණු කළා නැහැ. ඒ ඔයගලන්ට තියෙනවනේ ಜಾති මදේ හැම නේද? මම සිංහල, සිංහල බෞද්ධ ආදි වශයෙන්, මම ඕස්ට්‍රේලියානු ඇමරිකන් ආදි වශයෙන් මේ ಜಾති මදයන් තියෙනවා. ඊළඟට තියෙනවා ඔයගලන්ට මේ නිරෝගී මදේ. නිරෝගී මදේ කියලා කියන්නේ දැන් කාට හරි කැන්සර් තියෙනවනම් ඔයගලන්ට නැත්තම් මොකද ඒක පාටම එන්නේ? යාන්තම් ඇති. මට ඕක නැහැ. ඒ කියන්නේ අරයා මැරෙනවා මං ජීවත් වෙනවා. අන්න ඒක තමයි ಜಾති මේ නිරෝගී මදේ කියලා කියන්නේ. එතකොට ඊළඟට තියෙනවා ගෝත්‍ර මදේ. ඔය අප්‍රිකාව වගේ රටවල් වල ඒක ගෝත්‍රය අනිත් ගෝත්‍රිකයන්ව මරා ගන්නවා. අපේ ගෝත්‍රේ නෙමෙයි කියලා නේද? ඊළඟට පෙන්වනවා මහණියම් කලක පටන් භික්ෂුව විසින් ප්‍රමාදේ හිත කෙලසන්නේ දැන් හිත කෙලසෙන ප්‍රමාදය නැති කරන ලද්දේවිද? ප්‍රමාදෝ චිත්තස උපක්ලේශෝ. ඉතින් අපි ටිකකට ඉස්සෙල් ඉගෙන ගත්ත නේද ප්‍රමාදය කියන එක මෝහයේ මූලයයි කියලා. ඉතින් ඕකෙ පෙන්නනවා මේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත, මේ පංචකාමයන්ට පුන පුනා යටත් වුණා නම් ප්‍රමාද වෙනවා කියලා. දැන් ඔය ළමයි පෙලක් කාලවට දැන් ඔය ගේම් ගහ ටීවී බල බල ඉන්නවා නේ. අම්මලා කියන්නේ මේ ළමයි හරියට ප්‍රමාද වෙනවා කියලා විවාහය හැම කරගන්න නැතුව නේ. මොකද එයාට උනේ පංචකාමයට යට වුණා කියන එක තියෙනවා. ඉතින් ඔය 16 කාරණාවෙන් සිත පිරිසුදු කරගත්තාම වෙනවා හිතෙන් බුදුන් කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා කියලා. භාගතුන් වහන්සේ මේ කාරණෙන් අරිහත්ය සම්මා සම්බුද්ධේ විද්‍යා චර්ණ සම්පන්නී කියලා හැම්පෙන්නේ. මේ පෙන්වන්නේ ඉතිපිසෝ ගාතාවේ තේරුම නේද? එතකොට ඉතින් අපි ඔබ දන්නවා නේ? අපි ටිකක් බලමු අපි ඇත්තටම දන්නවද කියලා. මොකද්ද සම්මා සම්බුද්ධයි කියන්නේ? ඔකට තියෙන සූත්‍ර දේශනාවක්. ඒකට කියන්නේ සම්මා සම්බුද්ධ සූත්‍රය කියලා. ඕගලන්ගේ ගෙවල් වල පොත් තියෙනවා නම් බලන්න පුළුවන්. මේ සංගත නිකායේ 3 පොත. ඒකේ පිටුව 115. ඒකේ බුදුහාමුදුරුව පෙන්නනවා බුද්ධ වචනේ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධෝ අනුපාද විමුක්තෝ සම්මා සම්බුද්ධෝති උච්චති කියලා. රූපය ගැන කලකිරිලා විරාගයේ නිරෝධය ඇති වෙලා සම්පූර්ණේ විමුක්තිය ඇති වුණා නම් සම්මා සම්බුද්දයි කියන්නේ. ආපහු පෙන්නනවා මේ රූපය ගැන කලකිරලා විරාග රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධෝ අනුපාද විමුක්තෝ ප්‍රඥා විමුක්තෝති උච්චති කියලා. රූපය ගැන කලකිරලා විරාගයේ නිරෝධය ඇති වෙලා විමුක්තිය සම්පූර්ණේ නිදහස් වුණා නම් අන්න පෙන්නනවා ප්‍රඥා විමුක්තියයි කියලා. ඉතින් එහෙම කියලා බුදුහාමුදුරුවෝ අහනවා මේ තථාගතයන් වහන්සේගේ මේ වගේ මේ විමුක්තිය ලැබපු මේ පුද්ගලයා අතර වෙනස මොකක්ද කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරනවා. ඔය ඉහළම ප්‍රඥා විමුක්තියට තමයි මේ සම්මා සම්බුද්දයි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ නූපන් මාර්ගයේ උපද්දනවා. අනිත් අය බුදුහාමුදුරුවෝ උපද්දව පාර දිගේ ගිහිලා තමයි මේ මගපල් ලැබනවා කියන එක තියෙන්නේ. ඉහළම ඉහළම ප්‍රඥා විමුක්තිය. ඊළඟට පෙන්වනවා විඥා චර්ණදම් සම්පන්නෝ කියලා නේද? විඥා කිව්වහම තථාගතයන් වහන්සේට ඥානයන් 73ක් තියෙනවා. ඒ 73න් 3ක් තථාගතයන් වහන්සේ මුගක් සූත්‍ර දේශනාවල උලුප්පලා පෙන්නනවා. එතකොට පළවෙනියට ගත්තාම ඒ බුදුහාමුදුරන්ට තියෙනවා පුබ්බේ නිවානස්සති ඥානෙ. ඔය අතීත භවයන් මෙනෙහි කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ අතීත භවය වුණත් මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට තථාගතයන් වහන්සේට තියෙන චුතූපපාත ඥාන. මෙන්න මේ පුද්ගලයා පානාතිපාතිය වගේ දේවල් කරලා අනාගතේ මෙහෙම නරක තැන්වල ඉපදෙනවා කියලා. එතකොට මෙන්න මේ පුද්ගලයා මේ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත ඇතු රහතන් වහන්සේලට ගරහන්නේ නැතුව අනාගතේ මෙන්න මේ වගේ හොඳ තැන්වල ඉපදෙනවා කියලා. ඊළඟට බුදුහාමුදුරන්ට තියෙන ආශ්‍රවක්කේ ඥානි. තථාගතයන් වහන්සේ ආශ්‍රවයන් නැසුවා. ඕගලන්ටත් ආශ්‍රව නැසන විදිය තථාගතයන් වහන්සේට පෙන්වා දෙන්න පුළුවන්. ওই තුන ගාක් සූත්‍ර වල පෙන්වා දෙන උලුප්පල පෙන්වන. චරණ ධම්ම. අහලා තියෙනවද චරණ ධම්ම? 15 චරණ ධම්ම කියන්නේ. ඒක කැඩෙනවා 4යි 7යි 4යි කියලා කොටස් තුනකට බෙදෙනවා. පළවෙනියට තියෙන්නේ මේ පළවෙනි හතර තියෙනවා සීලේ, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. දැන් බලන්න ගෘහපතියෙක් නම් එයාට තියෙන්න ඕනි පංචශීලිය කියන එක. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය යන කෙනෙක් හැටියට ගත්තාම මුසාවාද විතරක් හරියන්නේ නැහැ. එයාට පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාපත් නැති වෙන්න ඕන. එතකොට සම්මා ආජීවයේ තියෙනවා නම් ගොඩක් සීලයක් භාවිතා කරන්න. භික්ෂුන් වහන්සේ නම ගොඩක් සීලයක් භාවිතා කරන්න ඕන. ඊළඟට දෙවෙනි කාර්යයට පෙන්වනවා ඉන්ද්‍රියසු බුත දාරෝ කියලා. ඉන්ද්‍රිය සංවර කරගන්න. දැන් බලන්න ඕගොල්ලෝ ඇහිං රූපයක් බැලුවොත් කවුරු හරි බුද්ධිරේ බල දිහා බලලා කියනවා මෙයා හරි ලස්සනයි කියලා නේද? අභිජ්ජා වෙනවා. තත්පරින් 1000 එකක් කියන්නේ ලපයක් වගේ එකක් හොයාගන්න. දැන් තියෙන්නේ මොකද්ද? දෝමනස්සේ. ඒ කියන්නේ ඕනම පුද්ගලයෙක්ගේ අඩුපාඩුකක් තියෙනවන්නේ. ඒකම තමයි අපිට පේන්නේ. මොකද ලපේ නැති කට්ටිය දැකලා තියෙනවා. ඉතින් දැන් බලන්න ඕක උනේ ඉතින් මේ බැලුවයි නේද? ඉතින් ඒක නිසා මෙයා ඉන්ද්‍රිය සංවර කරගන්නවා. අභිජ්ජා වුණොත් අපිට දෝමනස්සේ ඇති වෙනවා ඇති වෙනවා තමයි. මොකද ඇහින් රූප වල කණින් සද්දාල සතුට වෙන්න බෑ. අඩුපාඩුවක් පේන්නේ. ඊළඟට තුන්වෙනි කාරට පෙන්නනවා මේ භෝජනේ පමණ දැනගෙන ගන්නවා කියලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් ආහාර ගන්නේ මේ ශාරීරිය පවත්තන් මදේට නෙමෙයි ලස්සන වෙන්න නෙමෙයි කියලා මේ විදිහට කියනවා. ඉතින් තථාගතයන් වහන්සේ ඔහොම කිව්වට තථාගතයන් වහන්සේ හරි ගැඹුරු අර්ථයකින් උක දේශනා කළා තියෙනවා. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ මෙතන ඉඳන් කෑම ගන්නවා කියලා. ඔය හොද්දට ලුණු චුට්ටක් මදි නම් ඒක ඇති ඕගොල්ලන්ගේ මෙතන නැගිටවන්න. නැගිටලා අර කුස්සියට යන්න. ඒකේ ලුණු එක අරගෙන ආපහු ඇවිදගෙන මෙතෙන්ට එන්න නේද? මොකද්ද අපි ඒ කරන්නේ? අපි වේදනාවට ප්‍රතිචාර දක්වනවා. වේදනාවට ප්‍රතිචාර දක්වනවා නම් චිත්ත සමාධිය කියන එක පවතින්නේ නැහැ. දැන් පේනවද එහෙනම් මේ දේශනා කරලා තියෙන්නේ ඉද්ධිපාද ධර්මයෝ. දැන් බලන්න ඕගොල්ලෝ මේ ওই වැඩේ කරන්නේ ලුණු ඕනෙ හින්දා නෙමෙයි නේද? ලුණු ඕන නම් අත හොද ගන්න කුසීට ගිය වෙලාවයි ලුණු ටික කල්ලට දාලා කටට දා ගන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. අපි කරන්නේ වේදනාවට ප්‍රතිචාර දක්වනවා. දැන් ටිකකට ඉස්සෙල්ල කිව්ව ඉන්ද්‍රිය සුගත ධාරෝ කියලා. ඒ කියන්නේ ඡන්ද සමාධියට ඉන්න හතුරු දෙන්නේ. අභිජ්ජා දෝමනස්ස. ඒක නැති කරගන්න තමයි ඉන්ද්‍රිය සංවර කරන්නේ. මේ ඉද්ධපාද ධර්මයන් පෙන්වන්නේ. ඊළඟට හතරවෙනියට පෙන්වනවා ජාගරියන් කියලා. ජාගරියන් කියලා කියන්නේ ඕගොල්ලෝ අහලා ඇති නිදි මරනවා කියලා නේද? නිදි මරනවා කියන එකනේ මේකේ තියෙන්නේ. හැබැයි නිදි මරාගෙනයි මේක කරන්නේ. ඔන්න භික්ෂුන් වහන්සේ නමක් මුළු දවස තිස්සේම උත්සාහ කරනවා පංච නීවරණ නැතුව ඉන්න. රාත්‍රී කාලේ නිින්ද යනකොට කල්පනා කරනවා මට අද කාමච්ඡන්දයක් ඇති වුණා. ඇති වුණා නම් ඒක පහ කරනවා. නැත්තම් නැති කියලා සතුට වෙනවා. හරියට ඔය තරුණෙක් කෙනෙක් ගියා කාන්තාවක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලනවා ඒ උරුලෑවක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒක පහ කරනවා. නැත්තම් නැති කියලා සතුට වෙනවා. අන්න ඒ වගේ. එතකොට දැන් මේ ඉද්ධිපාද වලට යන්න උදව්පකාර වෙන ධර්ම හතරක් මේ පෙන්නනවා. ඊළඟට ඔකට කියන පච්චවෙක්කතාවය කියලා. අර පංච නීවරණ චෙක් කරලා බලන්න. ඊළඟට තව තියෙනවා හතක්. ඒ හතේ පළවෙනි එක තියෙන්නේ ශ්‍රද්ධාව. තථාගතයන් වහන්සේ අරියස් සම්මා සම්බුද්දයි, විජ්ජාචරණ සම්පන්නයි කියලා ශ්‍රද්ධාව තියෙනවා. දෙවෙනිට තියෙනවා හිරිය. පව් කරන්න ලැජ්ජා වෙනවා. පානාතිපාත අදත්තා දාන කරන්න ලැජ්ජා වෙනවා. තුන්වෙනිට තියෙනවා ඕතප්පේ. පව් කරන්න බයයි. පානාතිපාත අදත්තා දාන කරන්න බයයි. හතරවෙනි කාරණේට පෙන්වන බහුශෘත භාවය තියෙනවා කියලා. ඇසු පිරු තැන් තියෙනවා. ඒක නම් අද හරියට වටිනවා නේ. මොකද ඕගලන්ට හරියට බොරු අහන්න හම්බ වෙනව නේද අද? මේ ලංකාවේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනවා කිලත් අහන්න හම්බ වෙනව නේ. තථාගතයන් වහන්සේ කවදාවත් ලංකාවේ බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. හැමදාම ඉන්දියාව, හැමදාම එකම තැන. ඒවට හේතු තියෙනවා, ප්‍රත්‍ය තියෙනවා, ඒවත් නොදන්නා අය ඕවා කියලා අපාය යනවා. එහෙම කියන පුද්ගලයන්ට අපායවත් හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය සූර්යා දෙකක් අතර තියෙන මහ විශාල ග්‍රහ ලෝකයක්. ඒ ග්‍රහ ලෝකේ තමයි ඉපදෙන්නේ. ඒ අවුවත් නැහැ එතෙන්ට. එයා වල්ල වීසි කරනවා ඒකෙනු. තථාගතයන් වහන්සේගේ භූමිය නැති කළා කියලා. එතකොට ඊළඟට බෞද්ධත්වාවේ තියෙනවා ඉතින් ඔබ දන්නවා. ඊළඟට හයවෙනි කාරණේට පෙන්නන සතිමා හෝති කියලා. දැන් ඔය පෙලක් අය කියනවා නේද මම පොඩි කාලේ මෙතන සෙල්ලම් කර කර හිටියා කියලා. අන්න ඒ වගේ පෙලක් අයට මේ අතීත භවයන් වල හැව හිටන් සිහි කරලා කියන්න පුළුවන්. හත්වෙනි කාරණේට පෙන්නන එයාට ප්‍රඥාව තියෙනවා කියලා. අර සමුදයස්තංගමේ දැකීමෙන් ඇති වෙන ප්‍රඥාව. දැන් 4යි 7යි 11ක් කිව්වා නේද? ඊළඟට තියෙන හතර තමයි ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ඔන්නෝ තමයි 15 චර්ම ධම්ම කියන්නේ. කොහෙද මේව පැහැදිලි කරලා තියෙන්නේ? සේකපටිපදා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 53 වෙනි සූත්‍රයේ ආනන්ද හාමුදුරුවෝ තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඔය සේකපටිපදා සූත්‍රය හරි වටිනා වූ සූත්‍රයක්. කවුරු හරි ඒක මේ අද අහලා හෙට උදේ ඕගොල්ලෝ මොනව හරි භාවනාවක් කරනවා නේද? ඕන භාවනාව. තමන්ගේ සිත එකඟ වෙන ස්වභාවයක් ඒකේ තියෙනවා. කවුරු හරි ওই ත්‍රිවිධ ඥානියන් සහිතව ওই 15 චර්ම ධම්ම සිහි කරනවා නම් පංච බලයන් පංච ඉන්ද්‍රියන් බවට පත් කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මේක පෙන්නනවා මේ සුගතය ලෝක විදුව නේද? අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ? අන්න පුරුෂයන්ව දමනය කරනවා කියලා නේද? ඒ කියන්නේ අඟුලිමාල දමනය නේද? ඉතින් පොඩ්ඩක් හිතන්න බලන්න, අඟුලිමාලව දමනය කරාම අපිට මොකද? අන්න බුද්ධ කාලේ හිටියනම් අඩු ගානේ බෙල්ලවත් බේරුණා කියලා හිතන්න පුළුවන්. අද මොකද්ද තියෙන්නේ? ඒක නෙමෙයි ඒ කියන්නේ. ඕක බුද්ධ වචනියෙම පෙන්නන සලායතන විභංග සූත්‍රය. අනුත්තරෝ පුරුෂ ධම්ම සාරතියයි කියන්නේ කුමක් නිසාද කියලා. ඒකේ බුදුහාමුදුරු පෙන්නන ඔය අලියෙක්ව දමනය කරන පුද්ගලයා ඔය උතුරු දිසාවාගේ දිසාවල් වලට ගෙනියනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ අපේ දිසාවල් 8කට ගෙනියනවා. අන්න ඒකට කියනවා අට විමුක්ෂය කියලා. විමුක්ති 8ක්. ඒකේ පළවෙනියට තියෙන්නේ රූපං රූපානුපස්සති කියලා. දැන් හිතන්න බලන්න මම කහ කසිනේ වඩපු කෙනෙක් කියලා. එතකොට මම කහ පාටක් දැකපු ගමන් මම මේ මුළු ලෝකෙම කහ කළා. අර දැකපු කහ පාට එක් මොනවා කියන එක කරනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් හිතන්න බලන්න ඉඩෝර කාලයක් තියෙනවා. ඕගලංගේ ගෙදර වත්තේ තියෙන කහමල් දෙකයි. ඉතින් ඕක කඩනකොටත් පරිස්සමින් කඩනවනේ. ඒක බිම් වැටුනොත් බුද්ධ පූජාවට තියන්නේ මේකයි. කවුරු හරි ඉල්ලුවොත් කියන දෙන්න විදියක් නැහැ මෙච්චරයි තියෙන්නේ කියලා නේ. හොඳයි කහමල් ලෑයක් තියෙනවා නම් එහෙන් කඩනවා මෙහෙන් කඩනවා. අර මලට දීලා තියෙන අගේ අඩුයි. මසුරුකම නැත්තම් කවුරු හරි ඉල්ලුවොත් කියන මේ ඕන තරම් තියෙන්නේ කඩා ගන්න. ඔන්නෝය අර්ථය තමයි ඔකේ භාවිතාවෙන්. දැන් ඕගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ගේ මනස මේ කවුරු හරි පුද්ගලෙක් කෙරෙහි ඇදිලා යන්නේ වර්ණය නිසා කියලා. වන්නිවා. ඒක මේ සුදු වෙන්න ඕනේ නැහැ, කහ වෙන්න ඕනේ නැහැ, රතු වෙන්න ඕනේ නැහැ. Tamanta aveenuku වර්ණයන් තියෙනවා. අන්න ඒක සම්බන්ධයි තේජෝ ධාතුවත් එක්ක. එතකොට හිතන්න බලන්න මගේ හිත යන්නේ කහ පාටයි කියලා. හිතන්න මං කහ කසිනේ වඩපු කෙනෙක් කියලා. එතකොට දැන් ඔන්න මං මනුස්ස කාන්තාවගේ මූණේ කහ පාටක් දැකෙනවා. දැක ගමන් මං කහ කසිනිය වඩලා තියෙන නිසා මුල් ලෝකෙම කහ කරනවා. එතකොට මට දැන් ඇති වෙන්න කහ තියෙනවා නේ. අර මල්ලේ ආයක් තියෙනවා. දැන් එතකොට අර මෙයාගේ මූණේ තියෙන කහෙන් මට ඇති වැඩක් තියෙනවා. නෑ නේද? මං එතකොට මෙයාව ඉක්ම වුණා. අන්න අභිභූය කියන වචනේ තථාගතයන් වහන්සේ භාවිතා කළා. ඒක තමයි පළවෙනි විමුක්තිය. දෙවෙනි විමුක්තියදී ඒ වගේ කහ පාටක් දකින්න ඕනේ නෑ. ඒ මුළු ලෝකෙම කහ කරලා ඉක්මවලා ඉන්නවා. තුන්වෙනි කියන විමුක්තිය සුබ කියන විමුක්තිය. දැන් අපේ මේ ශරීරය හරි අසුබයිනේ. මල මුත්‍රා ගොඩක්. කවදා හරි මේක මල මුත්‍රා ගොඩක් කියලා තේරුම් ගත්තාම එතකොට කෙනෙකුට පුළුවන් ඔය මේ මෙත්තාව කියන එක භාවිතා කරලා මේක ඉක්මවන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඒක තමයි තුන්වෙනි විමුක්තිය. හතර පහ හය හත කියන්නේ ආකාසඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නිවසඤ්ඤාණාසඤ්ඤායතන. ඒකින් කියවෙන්නේ ඔය කොහොම හරි ආකාසඤ්ඤායතන ගියන වැඩේ හරි කියලා. යන ක්‍රමය අනුව තමයි ඒක තියෙන එක. අපි තව චුට්ටකින් මේ භාවනාවේදී එහෙම පෙන්නනවා. එතකොට ඊළඟට අටවෙනි එකට තියෙන්නේ නිරෝධ සමාපත්තිය. ඔන්න ඔය දිසාටට යවන නිසා තමයි බුදුහාමුදුරුවෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියලා කියන්නේ. ඉතින් දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නේ බුද්ධෝ භගවාති භාග්‍යවත්. ලෝභය නැති කරා නම් භාග්‍යවත්. ද්වේෂය නැති කරා නම් භාග්‍යවත්. මෝහය නැති කරා නම් භාග්‍යවත්. දැන් පේනවද ගාථා බොහොම ගැඹුරුයි නේ. එතකොට ඊළඟට පෙන්නනවා ඔය සාක්කාතෝ භගවතා ධම්ම ගාථාවේ තේරුම නේ. ධර්මයේ කරින් නොසැලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා කියලා. ඉතින් ඕක කියනවා නේද විඤ්ඤෝ හීති කියලා. ඉතින් මේ ධර්මයේ තියෙන්නේ නොනැත්තන්ට. ඊළඟට පෙන්වනවා මේ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ කියන ගාථාවේ තේරුම. ඉතින් ඕකේ පෙන්වන්නේ යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුද්ගලා නේද? ඔබට අයිති වෙන්නේ කවුද? සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත් කියන එක. එතකොට ඔය සුපටිපන්නයි කියන ඒවා නිකං ගුණයක් නෙමෙයි. ඔය උපාදාන පරිවර්තන සූත්‍රයේ පෙන්වනවා රූපේ දැනගන්නවද? රූපේ සමුදය දැනගන්නවද? රූපේ නිරෝධය දැනගෙන ඒ ප්‍රතිපදාවේ ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයා මේ සුපටිපන්නයි කියලා. ඒ කියන්නේ අර සමාධි භාවනා සූත්‍රයෙන් සමුදේහෙම අස්තංගමී අවබෝධ කරගෙන හරියට මගේ ඉන්න ඕන. මගපල් ලැබලා අන්න ඒ පුද්ගලයා තමයි සුපටිපන්න. සාමිච්චිපටිපන්නයි කියන එක පෙන්නවා චූලාස්සපුර සූත්‍රයේ. කවුරු හරි මේ අභිජ්ජා ව්‍යාපාද ඔය මායාව දක්වයි කිව්ව කාරණා පහ කළා නම් අන්න එයා සාමිච්චිපටිපන්නයි කියලා. එතකොට මේ විදිහට මේ බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝයා වහන්සේලා ගැන පැහැදුනහම අන්නේ පුද්ගලයාට කාරණා පහක් ඇතිනවා කියලා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ පෙන්වනවා. යාට ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛේ, සමාධිය කියලා. දැන් ඕගොල්ලෝ දන් දීපු දවසට හරි සන්තෝසයි නේද? අන්න හාමුදුරන්ට දන් දීලාවා. ඊගන්න එක්කව තින්ගන්නවත් දෙනවා නේද? එතකොට මේ මම බල්ලෙකුටවත් තණ්ඩ දෙනවා. ඉතින් ප්‍රමෝදයේ තියෙන ඉහළ ප්‍රමෝදයේ කරා ගෙන යාමේ හැකියාව අන්න ඒකට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. දැන් බලන්න ඕගොල්ලෝ මේ පුටුවේ වාඩි වෙලා ඉන්නකොට කොන්ද රිදෙනවා නම් නැගිටලා යන්නත් හිතෙනවා නේද? හැබැයි ප්‍රීතිය තේනවා නම් අර රිදෙන තැන ගැන අවධානයක් නැහැ. එතකොට එහෙනම් ඉතින් ඔයගලන්ට කායපස්සද්ධිය තියෙනවා. දැන් ඉතින් මෙතනින් යන්න ඕනි කියලා හිතන්නේ කොහෙටද? මේ භූමිය හොඳ කොහේ හරි සැප බොටුවක් ඇති කියලා නේද? එතකොට විඥානේ පිටතට විසිරෙනවා. හැබැයි ප්‍රීතිය තියෙන්නේ මෙතන නම් මෙතනම ඉන්නවා. එතකොට එහෙමනම් චිත්තපස්සද්ධියකුත් තියෙනවා. එතකොට මේ පස්සද්ධිය ඇති වුණා. දැන් බලන්න එළිය පිටු පුටු තාම හොයනවනම් Tamanට එතන සුඛයක් නැහැ. විඥාණය ඇතුළත පිටෙව්වොත් සුඛයක් කියන එක තියෙනවා. එතකොට මේ සුඛේ සමාධිය කියන එක ඇති වෙනවා. එහෙනම් ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛේ, සුඛෙන් සමාධිය. ඉතින් තථාගතයන් වහන්සේ පෙන්නවා මෙන්න මේ වගේ මේ සමාධි තියෙන මේ ප්‍රඥා තියෙන භික්ෂුව කලුවාල් ඇටස් කළ ඇල්හාලෙපත් නොයෙක් සූප ඇතුව ව්‍යංජන ඇතුව අනුභව කළත් අන්තරාය පිණිස නොවේ කියලා. මහණෙනි කෙලෙවුතුණු මල රැඳුනා වස්ත්‍රය පිරිසුදු ජලය ලැබ යම්සේ පිරිසුදුද බබලන්නේ වේද? කෝවේ දමලද රන්රෙදි යම්සේ පිරිසුදුද බබලන්නේ වේද? මහණෙනි මෙමුදු සීල ඇති, මෙමුදු සමාධිය ඇති, මෙමුදු ප්‍රඥා ඇති භික්ෂුව කලුවාලට අස්කල ඇල්ලාලේපත් නොයෙක් සූප ඇතුව ව්‍යංජන ඇතුව අනුභව කළත් අන්තරාය පිණිස නොවේ කියලා කියනවා. හේතුව මෛත්‍රී සාගත සිතින් එක් දිසාවක් පතුරලා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිසාව, තුන්වෙනි දිසාව, හතරවෙනි දිසාව, උඩ යට සියලු තැන්නේ සියල්ලෙන් යුක්තු ලෝකේ මහත් බවට පැමිණ අප්‍රමාණව වෛර රහිතව මෙත්තා සාගත සිතින් දිසාවට පතුරලා වාසය කරනවා. දැන් බලන්න මේ මෙත්තාව වඩන්නේ කියලා තියෙන මේ දිසාවලට නේද? බලන්න උතුරු දිසාවේ ඉන්නවා අපි දන්න ඔය මිනිස්සුයෝ ඉන්නවා. ඒ වගේම සත්‍යයෝ ඉන්නවා. එතකොට අර ඇක්සිස් එකේ තව චුට්ටක් දුරට ගියොත් එහෙම ඕගලන්ට පේනවා මේකේ තියෙනවයි කියලා ඔය අපායවල. එහෙම අපායවල තියෙන 130 ගණක් නේද? විශාල ප්‍රමාණයක් සත්‍යයෝ. ඊළඟට තවත් පොඩ්ඩක් එහාට ගියාම දිව්‍ය ලෝක. දැන් බලන්න මනුෂ්‍ය ලෝකෙද සෙනඟ වැඩි දිව්‍ය ලෝකෙද? දිව්‍ය ලෝකෙ. දැන් මනුෂ්‍ය ලෝකේ මේ 7 බිලියන් නේද? පළවෙනි දිව්‍ය ලෝකේ 72 බිලියන්. ඊළඟ එකේ 700 බිලියන්. ඔහොම ගිහිල්ලා ওই ප්‍රථම ධ්‍යාන තලයට එහෙම එනකොට ට්‍රිලියන් එකක් විතර බ්‍රහ්මයෝ ඉන්නවා. මහා විශාල ප්‍රමාණයකට මිත්තා වඩනවා. ඒතර උතුරු දිසාව, නැගෙනහිර දිසාව, දකුණු දිසාව, බටහිර දිසාව, උඩ යට හැමතැනම මිත්තා පවත් කරනවා අප්‍රමාණ. දැන් බලන්න මේකේ කොහෙවත් කියලා තියෙනවද මමරි දුක්ඛෙන් මා කියලා? නෑ නේද? ඇයි එහෙනම් අපි කියන්නේ? කවදාවත් නොකිය යුතු දෙයක් තමයි. ඒක මට අප වෙන්න පුළුවන්. සූත්‍ර පිටකේ මම සම්පූර්ණයෙන් කියලා තියෙනවා කොහෙවත් නෑ මමරි දුක්ඛෙන් මා කියලා. විනය පිටකේත් කියලා තියෙනවා ඒකෙත් නෑ. අභිධර්ම පිටකේත් මම සෑහෙන කියලා තියෙනවා සර්ච් කරන්න පුළුවන්. කිසිම තැනක් නෑ මමරි දුක්ඛෙන් මා කියලා. එහෙනම් කියන්න එපා ඒක. බුදුහාමුදුරු යමක් කිව්වද ඒක කරන්න. බුදුහාමුදුරු කිව්වේ නැත්නම් අම්මා අප්පගේ වුණත් කමක් නැහැ. මේ කියන්න එපා. පොඩි කාලේ ඉඳන්ම තියෙන ඕගලන්ට ඔය බොරුව කියලා දීලා තිනවා නේද? ඉතින් ඕකේ වැරද්ද අපි හෙට පෙන්නා දෙනවා මෙත්ත සූත්‍රයත් එක්ක. මෙතන මේ මනෝ සංචේතන ආහාර පාර තියෙනවා නේද? ඒතර මේකේ තියෙනවා දොර පොල්ලක්. ඔය මගපල් ලැබනකොට කඩන එක. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. එතකොට මෙතනින් දැන් මමනි දුක් වෙම්මා කියුවා නම් තමන් කුලයක් අල්ලගන්නේ. මෙතනින් ගහනවා ඇනේ. ඒතකොට මගපල් ලබන්න බැරි වෙනවා. හරියට තමන්ගේ මිනි පෙට්ටියට තමන්ම ඇනේ ගහගත්තා වත්. ඒක කියන්නේ. අර සත්‍යයන්ට ඒ දිසාවල ඉන්න සත්‍යයන්ට මෙත්තාව පවත්තන්න. ඒතකොට ඒ විදිහට පෙන්වනවා මේ කරුණාසහගත සිතින් දිසාවට පතුරවනවා. මුදිතාසහගත සිතින් දිසාවට පතුරවනවා. උපේක්ඛාසහගත සිතින් දිසාවට පතුරවනවායි කියනවා. ඉතින් මෙන්න මොකද්ද මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන්නේ? ඒ කියන්නේ අපි හැමෝම ඉන්නේ මායාවේ කුකුල් කොටුව ඇතුලේ. එතකොට මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්න තියෙන දොරටු හතරක් තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන්නේ. එයා දැනගන්න මේ දොරටු විතරයි. නිර්වාණය නෙමෙයි. ඒක තමයි ඊළඟට පෙන්වන්නේ. ඒ පුද්ගලයාට මේ දුක්ඛ ආර්ය සත්‍යයත්, ලාමකෝ සමුදය සත්‍යයත්, ප්‍රණීතෝ මාර්ග සත්‍යයත්, මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සංඥාවට වඩා උතුම් වූ නිර්වාණයයි කියලා දැනගන්න. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔබේ සිත කාමාශ්‍රයට බෙදෙනවා, භවආශ්‍රයට බෙදෙනවා, අවිද්‍යාශ්‍රයට බෙදෙනවා. බෙදුනා බෙදුනායි කියලා දැනීම ඇති වෙනවා. උත්පත්ති කෙලවර වී මගබඹ සරවැස නිම කරලාදී සතර මාර්ගේ කටයුතු කරලාදී මේ භවයේ පිණිස කලියුත්තක් නැතේ කියලා දැනගන්නවා. මහන්නේ මේ මහානතිම අභ්‍යන්තරේ නෑමේ නෑවා කියලා කියනවා. දැන් බලන්න ඕගොල්ලෝ කොච්චර පිටින් නෑවත් ඕගොල්ලෝ පිරිසුදු වෙන්නේ නෑ නේද? ඇතුලේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ පලාසෙ පිට මේවා තියෙනවනේ. එතකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා අපි මේ 16 කාරණෙන් ඇතුළු පිරිසුදු කරගත්තා නම් ඇතුළු නෑමා කියලා. ඉතින් මේ නෑමක් ගැන කතා කරානේ. ওই සුන්දරක බාරද්ජාජ වවුන බුදුහාමුදුරු සමීපී ඉඳලා අහනවා භාගතුන් වහන්සේ මේ බහුකා ගඟට නාන්න යනවාද කියලා. ඉතින් බුදුහාමුදුරු ඇහුවා ඒකේ කවර ප්‍රයෝජනයක්ද කියලා. මේ ලෝවස්සන් අතර සම්මතයි කියලා කිව්වා විසුද්ධිය ගැන දෙනවා කියලා. ඉතින් තථාගතයන් වහන්සේ පැවසුවා මේ පානාතිපාත කෲර ක්‍රියා කරන මිනිස්සයව මේ ගඟේ නෑවා කියලා පිරිසුදු වෙන්නේ නෑ. බ්‍රාහමණි මේ ශාසනයම ස්නානය කළා. ඒ කියන්නේ මේ 16 කාරණාමෙන් සිත පිරිසුදු කරන්න. සීල සත්‍යයන් කරේ මෛත්‍රී කරව. ඉතින් බොරු නොකියන්නේද? සතුන් නොමරන්නේද? දුදුන් දේ නොගන්නේද? ශ්‍රද්ධා ඇත්තේ වේද? මසුරු නොවේද? ගයවට බුස්කමක්ද? තොපගෙනිද? ගයාවක කියලා කිව්වා. එහෙම කිව්වා මේ බමුණ කියනවා. ඉතා යහපත ජටකුරු කරපේවා කුඩුකුරු කරාවාගේ ආලෝකේ නැති තැනකට ආලෝකය ගෙනත් දුන්නාවා. තථාගතයන් වහන්සේකින් උපසම්පදාව ලබාගෙන නුබෝ කාලෙකින් රහතන් වහන්සේ නම බවට පත් වුණා කියලා මේ සූත්‍රය පෙන්නනවා. එතකොට මේකේ කොහොමද භාවනා කරන්නේ? එතකොට මේ රහතන් වහන්සේ පෙන්නන ඕගොල්ලෝ මේ භාවනාවට කාරණා හතරක් ගන්නයි කියලා. මොකද්ද කාරණා හතර? ඊර්ෂ්‍යාවයි මච්චරියයි. ඊර්ෂ්‍යාවයි මච්චරියයි මක්කේයි පලාසේ. ඔන්න ඔය හතර තමයි භාවනාවට ගන්න. එතකොට දැන් මේකේ කොහොමද මේකේ භාවනා කරන්නේ? දැන් බලන්න. දැන් ඌ අපිට අපි ළඟ තියෙනවද? තියෙනව නේද? ගෝණි ගණන් තියෙනවා. ගෝණි පොඩ්ඩක් කොල්ලන්න විතරයි තියෙන්නේ. එතකොට මේ අනුන් ඊර්ෂ්‍යාවක් ගන්න එපා, තමන් ඊර්ෂ්‍යාවක් ගන්න. එදා අම්මා පැන්සල දුන්නේ අර ළමයාට. මට නෙමෙයි. කියලා ඊර්ෂ්‍යාව වෙනව නේද? දැන් බලන්න අම්මලා ළමයිට පැන්සල් දෙනවනේ. මොකද මේ මෙතන මේ ඊර්ෂ්‍යාවනේ. මේ මගේ අම්මනේ. මගේ අම්ම නම් මට දෙන්න ඕනේ. පේනවද? එතකොට තමන්ට පේනවා මේ ඊර්ෂ්‍යාව ඇති උනේ මක්කේ නිසා. අර මගේ කියලා ගත්තා. අර ඔෆිස් එකේ උදාහරණෙත් ඇප්ලිකේෂන් එක දානකොටම ගත්තා මේ රස්සාව මගේ කියලා. ඒතකොට මේවා නිකන් පොඩි ධර්මයක් නෙමෙයි. කවුරු හරි ඊර්ෂ්‍යාව දැනගන්නවද? ඊර්ෂ්‍යාවේ සමුදය දැනගෙන ඊර්ෂ්‍යාව පහ කරනවා නේද? එයාට කළු වෙලා යනවා. ඒ කියන්නේ සඳ නැති රාත්‍රියක වලාකුළුත් නැත්තම් ඈතට තරුවක් දෙකක් තියෙන්නේ නේද? අන්න එක තමයි ආකාස සංඥායතනෙ. ඒතර අන්න ඉතින්ට යනවා. අන්න නිකන් නෙමෙයි ආකාස සංඥායතනට ගියේ. ධර්මීය අවබෝධයත් එක්ක පටිච්ච සමුප්පාදයක කැලක් අවබෝධල මොකද්ද? අන්න ඒකයි වටින්නේ. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කේ නිසා. අර මගේ කියලා ගත්තානේ. අන්න ඒක තමයි තමන්ගේ උදාහරණ තුලින්. ඇයි මං ඊර්ෂ්‍යා කළේ? අන්න මගේ අම්මා කියලා ගත්තානේ. ඒතර අන්න ඒක තේරුම් ගත්තාන් පස්සේ ඉතින් ඊර්ෂ්‍යාව ගැලවිලා යනවා ඒ වෙලාවේ. ඉතින් දැන් ඕගොල්ලෝ කාට හරි ඊර්ෂ්‍යා කළා තියෙනවා නම් ඒ මනුස්සයාට හරි හානියක් නෙවෙලා තියෙන්නේ. ඉතින් ඒක පූර්ව කර්මය. ඒක නැති කරගන්න මොකද්ද බේද? තථාගතයන් වහන්සේ පෙන්නනවා මෙත්තාව වඩන්නේ කියලා. එහෙනම් ඒ වගේ தත්ත්වයටපත් වෙලා ඉන්න හැමෝටම මෙත්තාව කියන එක වඩනවා. ඒ වගේම තමයි කවුරු හරි මක්කේ දැනගන්නවද? මක්කේ සමුදය දැනගෙන මක්කේ පහ කළොත් යට ආලෝකයක් එනවා. ඒ ආලෝකේ ඕගලන්ගේ ආලෝකේ. ඕගලන්ගේ නලල දකුණ ප්‍රඥා ඉන්ද්‍රිය වම් පැත්ත සති ඉන්ද්‍රියව පත්තු වෙලා ආලෝකයක් විහිදෙනවා. අන්න තමන්ට ඒක දකින්නත් පුළුවන්. ඒක තමයි විඥානංචායතන. මොකද්ද මක්කේ සමුදය කිව්වේ? මතකද අපි පැහැදිලි කළා ක්‍රෝධය නේද? අර විඥාන ධාරාව මගේ පැත්තටම තමයි ගලනවා කියලා මම හිතුවේ ආයතනීය ප්‍රදානියා ගෙහින් නේද? එතකොට තමන්ට යන්න පුළුවන් 6 වෙනි ධානයේට. ඒ වගේම තමයි පලාසය. අපි පලාස කරනවාද? අපි නිතරම පලාස කරනවා. දැන් බලන්න ඕගලන්ට බත් එකක් හම්බෙලා තියෙනවා නම් සතුට වෙලාදී. ඕගොල්ලෝ කල්පනා කරනවා අර අතන කඩෙන් ගත්තා නම් පපඩමක්වත් හම්බෙනවා කියලා නේ. මිරිස් කරලක් හරි හම්බෙනවා. කරේකින් කරේකට පලාස කරනවානේ. දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා මෙහෙමද පොලොස් හදන්නේ? අපේ අම්මා හැදුවේ මේ විදියයි නේද? මොකද්ද ලැබිලා තියෙන්නේ? ඒක පලාස කරනවා අපි. රස්සාවත් එහෙමයි. එතකොට හැම එකම පලාස කරනවා. හම්බෙලා තියෙන එකට වඩා වෙන එකක් තමයි හිතන්නේ. එතකොට දැන් කවුරු හරි පලාසය දැනගන්නවද? පලාසයේ සමුදය දැනගෙන පලාසය පහ කරනවා නේ? අන්න එයා යනවා 8 වෙනි ධානය. නෙම සංඥා නා සංඥායතනිය කියන එක. පලාසයේ සමුදය කිවි උපනාය නේද? ඒ වගේම තමයි මේ මච්චරිය. දැන් බලන්න ඕගලන්ට ওই මෙත්තාවෙන් හිම අප්‍රමාණට යන්න තියෙන බාධාව මොකද්ද? ওই මච්චරිය. දැන් බලන්න කූඹියෙක් ඉන්නවා අලියෙක් ඉන්නවා. කාටද ඕගොල්ලෝ සලකන්නේ? අලියට නේද? ඕගොල්ලෝ ඉඳන් දැන් කූඹියා දිහා බැලුවා නිකන් අහක බලාගත්තා. අලිය ළඟට ගියාම මේකගේ හොඩ ඔයාලා මෙහෙමයි. ඒ වගේම මේ ජාතියකෙක් ඉන්නවනම් කොටන් අද්ද ගන්නත් පුළුවන් නේද? ඒ වගේම කල්පනා කරනවා මේ මට වලවි මහත්යයි කියලා කියන ලොකු අයටනේ මේ අලි එහෙම තියෙන නේද? දැන් බලන්න අලියගෙන් එහා පැත්තට මෙත්තාව යන්නේ නැහැ. දැන් එතකොට දැන් හිතන්නක බලන්න. දැන් ওই අලි හතර ගාතේ දාලා කිඳිරි ගගා ඉන්නවා. බඩේ අමාරුව හැදලා කූඹිය හැට මට දුවලා පැනලා වැඩ කරනවා. දැන් ඕගොල්ලෝ බලන්නේ කූඹිය දිහාව නේද? පේනවද මේ ලාභය ගැන කතාව තමයි මේ තියෙන්නේ. ඉතින් මේ මච්චරිය පහ කළා නම් ඕගලන්ට ඉතින් මෙත්තාවෙන් අප්‍රමාණට යන්න පුළුවන්. එතකොට ඒකේ විමුක්තියට හිටා යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා. ඉතින් මේව පොඩි ධර්මයක් නෙමෙයි. දැන් බලන්න මේ කවුරු හරි ඊර්ෂ්‍යාව දැනගෙන ඊර්ෂ්‍යාවේ සම්බුදේ දැනගෙන ඊර්ෂ්‍යාව පහ කරනවා නේද? එයාට පුළුවන් වෙනවා කරුණාවෙන් අප්‍රමාණට යන්න. ඒකේ කෙලවර තමයි ආකාස සංඥායතන කියන්නේ. කවුරු හරි මක්කේ දැනගන්නවද? මක්කේ සම්බුදේ දැන මක්කේ පහ කළොත් එයාට මුදිතා ප්‍රමාණී. ඒකේ කෙලවර තමයි විඥානංචායතන. කවුරු හරි පලාසය දැනගන්නවද? පලාසය සම්බුදේ දැනගෙන පලාසය පහ කළොත් උපේක්ඛා ප්‍රමාණී. ඒකේ කෙලවර තමයි අටවෙනි ධානි නෙව සංඥා නා සංඥායතන. එහෙනම් මේ මොනවාද මේ පෙන්වන්නේ? මච්චරී පහ කළා, මෙත්තා නේද, ඊර්ෂ්‍යා පහ කළා, කරුණා මක්කේ පහ කළා, මුදිතා පලාසය පහ කළා, උපේක්ඛා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා එකේ කෙලවර වල ටික තමයි අර ඉස්සෙල්ලා පෙන්වන්නේ. ඉතින් අපි මේකට උදාහරණයක් කිව්වානේ නේද? ඉතින් ඕගොල්ලන්ගේ උදාහරණ අරගෙන හොඳට බලන්න. අර තථාගත ධර්මයේ තමා විසින් හොයා ගන්න. එතකොට මම කියන්නම් රහතන් වහන්සේ කොහොමද මාව ට්‍රේන් කළේ කියලා. දැන් ওই ලංකාවේ මිනිස්සු කියනවා නේද පරබල්ලා කියලා. රහතන් වහන්සේ කිව්ව පෙන්වන්නේ කියලා. ඒක මේ ඩයග්‍රෑම් එකකින් හැදෙන හැටි. ඉතින් මම ඕකට උදාහරණයක් ගත්තා. ওই ලංකාවේ මිනිස්සු ඉස්සර කාලේ බඩගිනි වෙලා දෙක තුන වෙනකොට ගෙදෙට්ට කිට්ට වෙනවා නේද? ඉතින් අන්න ගෙවල් වල බත් තියෙනවනේ ඒ කාලේ තියෙන්නේ බත් ටිකක් දෙනවා. ඉතින් ඒ මිනිස්යාගේ කෘතඥතාවයක් තියෙනවා මොකක්වත් කියන්න ඕනේ නැහැ. ওই තනකොළ ගහක් එහෙම උදුරලා දාලා යනවා. එතකොට ඊට පස්සේ මේ ඊළඟ දවසේ දෙක තුන වෙනකොට එයා කිට්ටු වෙනවා. ඒ වාර තනකොළ ගහක් එහෙම කන්නට ටිකක් දුන්නා. තනකොළ ගහක් උදුරලා දාලා යනවා. සතිය දෙකක් යනකොට පේනවා ඉතින් එයා මේ හොරගම් කරන්නේ නැහැ කියලා. ඒ පාර ඉතින් අහනවා මේ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා. මහත්තයා මට ඉන්න තැනක් නැහැ. මම මේ ගහක් යට තමයි නිදාගන්නේ කියලා. ඉතින් ඉස්සර කාලේ මිනිස්සු ඉඩ ගඩන් තිබුණා නේද? වත්ත කෙරවලේ පැලක් කටවලා මෙයාට ඉන්න දෙනවා. දැන් එයා පැලේ ඉන්නෝ ගෙදරින් කනවා. පිටන්න බලන්න දවසක් මම වැල්ට ගිහිල්ලා එනකොට අන්න පේනවා මෙයා මගේ හතුරගේ ගෙදර ඉන්නවා. දැන් මොකද්ද කියන්නේ? පරබල්ලා නේ. දැන් බලන්න අර බල්ලා කිව්වම මනුසු ගුණිය බැකුවා. එහෙනම් මේ තුන්වෙනි පාරේ ඇවිල්ලායි මක්කියේ කතාව. පරයි කියලා කියන්නේ අනුන්ගේ. ඉතින් ඒ මනුස්සයා හැමදාම අනුන්ගේ නේ. හැබැයි මම මගේ කරගෙන ඉඳලා තියෙනවා. කොහොමද? සීලබ්බත උපාදානෙ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ පෙන්නනවා ඔය සතෙකුට කන්න දුන්නොත් 100ක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කිව්වා. රිටර්න් එක 100යි. මිනිස්සුයෙකුට කන්න දුන්නොත් 1000ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිල්වත් මිනිස්සුයෙකුට දුන්නොත් 100000ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෝවන් ඵලලාභයට දුන්නොත් ඒකේ ප්‍රමාණයක් නැති ඔය තරම් විශාලයි. සගුදාගාමියා ගැන කවර කතාද? තථාගතයන් වහන්සේට දුන්නා නම් කවර කතාද කියලා පෙන්නනවා. ඉතින් එහෙනම් මම අර මිනිස්සුන්ට කන්න දීලා දෙන්නේ නිකන් නෙමෙයි, මගේ ඇඟ ගහනවට නෙමෙයි. මට ටිකට් එකක් හම්බ වෙනවා. දිවි ලෝකෙ ගිහිල්ලා ඉපදෙන්න හරි නැත්නම් පෝසත් වෙලා ඉපදෙන්න හරි. දැන් එයා මේ අනිත් එක්කෙනාගේ ගෙදරට ගියා කියන්නේ මගේ ටිකට් එක නැති වෙනවා නේද? එහෙනම් මගේ කරගෙන ඉඳලා තියෙනවා මේ පාර දිගේ ඇවිල්ලා. එහෙනම් දෙවෙනි පාරේ තුන්වෙනි පාරේ ගිහිල්ලා තමයි මෙතන මේ පරබල්ලා කියන වචනේ හැදිලා තියෙන්නේ. ඉතින් මේ ධර්මයේ තියෙන ඕගලන්ට භාවිතා කරන්න. දැන් බලන්න ඕගලන්ට තරහ ගිහිල්ලා තියෙනවනම් කොයි පාරේද ගිහින් තියෙන්නේ? 1ද 2ද 3ද 4ද? දෙක නේද? දේශේ එහෙම තියෙන්නේ මේකනේ. දැන් ඉතින් බලනවා මම මේ රත් වෙලා තියෙනවා. එහෙනම් මම මේ පාර දිගේ ඇවිල්ලා තියෙනවා. උඩට ගිහිල්ලා බලනවා මොකද්ද තියෙන්නේ? ස්පර්ශය. මේක ඇති දෙයක් නැහැ නේ. ඇයි රූපේ කණයි සද්දය. අන්න පොඩ්ඩක් පල්ලෙහාට එනවා. අන්න ප්‍රශ්නේ සීලබ්බත උපාදාන. ඕගොල්ලෝ මහත්ය බඳිනකොට හිතන්නේ නැති මහත්ය හොඳ එක්කෙනෙක් වේවි කියලා. නෝනා බඳිනකොට හිතන්නේ නැති නෝනා හොඳ එක්කෙනෙක් වේවි කියලා. බබෙක් උපන්නාම හිතන්නේ නැති එයා හොඳ එක්කෙනෙක් වේවි කියලා නේ. දැන් ඉතින් සාමාන්‍යයෙන් අම්මා හිතන්නේ මේ බබා වගේ මේ කියලා නේ දරුවා ගැන නේ. කවදාවත් මට සැරවත් කරන්නේ නැහැ කියලා නේ. නමුත් එහෙම නෙමෙයි නේ. ඉතින් දැන් අන්න තමන් අර අල්ලගෙන හිටපු එක බබා වගේ කාලේ තමන් අල්ලගෙන හිටපු එක අතහැරපු ගම අර දේශේ කොහෙද ගියේද කියලා හොයා ගන්නවත් නැති වෙනවා. එතකොට මේ ධර්මයේ තියෙන භාවිතා කරන්න. හොඳයි, ඒකයි කරන් තියෙන භාවනාව.